මුළු කොළඹම සුද්ධ කරනවා, ඒකේ මුළු රටම සුද්ධ කරනවා, ලෝකෙම සුද්ධ වෙනවා. ධනවාදී හිත තමන්ම දමනය කරන කිරණ, ඒ ඔක්කොම විශේෂයෙන්ම ආර්ය මාවත ධර්ම නිවන් මඟ තප්පරයක් හරි ට්‍රයි කරනකොට ඒක අපිට කරන්න ලැබෙනවා කියන්නේ එක දවසක් අවුරුදු 1000කට වඩා බුදුහාඳුරු කියන විදිහට ධම්මපදේ. ඒක අනිවාර්යයෙන් මෙහෙමයි. සමාකලාවට අපි දැක්ගත්තම සමාකට්ටිය මේව පස්සට දාගෙන ගිහිල්ලා වෙලාවල් එනවා, හිතනවා ගොඩක් කල් තියනවා කියලා. හැබැයි එකපාරටම මොනවා වෙනවද දන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ භවය මේක ඔක්කොම කරන්නේ අවංකවම ඊළඟ භවයටත් එක්ක සසරෙන් බැරි මොනොත් ඉහළම දේ නොවෙන්න අඩු ගන්න. ඒකට අල්ලගෙන යන තත්වයක්, බුදුහාඳුරන් අල්ලන් යන එකකටපත් වෙනවා. ඒක පොඩි පහ එකක් නෙමෙයි, දේශනාව එක පදයක් හරි ඔක්කොම තේරෙන්න ඕනේ. මුච්චර ගොඩක් දානකොට මොන හරි වෙන්න ඕනේ. තේරුම් නැතත් මේ පළවෙනියට කරන කට්ටිය ඉන්නවා නම් වගේ අර පරණ මේ එහෙම කරවන්න හේතුවක් තියෙනවා. ඒ ඉන්දියාවේදී මට වෙච්ච යම් දේවලුත් එක්ක ඒවා කරනකොට ඒගොල්ලන් එකපාරටම කොච්චරද ඇතුලේ තියෙන කුසලයේ වැඩුණා කියන මේක මට කියපු අවස්ථාවක් තිබ්බා. ඉතින් අනිවාර්යයෙන්ම එතකොට මම කොච්චර ඊට වෙන්දට වගේ සමාධියව වඩලා ගියාට ඒගොල්ලන් එක මදි කිව්වා. මුලට මේක පටන් ගන්න ඉස්සෙල් අවුරුදු දෙකකට දැන් ඉස්සෙල්ලා 2023. ඊට පස්සේ මම බලෙන් මේ දේශනාවල් මම ඒ කාලේ තරුණ කාලේ හොඳටම මෙහෙම කයියෙන් කියවන විදියකුත් නෙමෙයි කමඨාන් වශයෙන් එදා මුල් දවසේම කරගෙන ගියා. එතකොට ඒක කරුවෙත් නැ මේ අවුරුදු දෙකට ඉස්සෙල්ලා අරින්දට වේගෙන් බලලා හම්බුණම මම හිතන්නේ මාවයි ට්‍රැක් එකට දාන්න වෙන්න ඇති. මේගොල්ලෝ අපි හිතන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටික කියලා. ඒගොල්ලන්ට සමාධියක් වැඩිලා යම් විදියකින් සත්‍යයක් පේනවා. ඒ කියන්නේ කර්මය පේනවා. කෙනාගේ කර්මය පේනවා. එතකොට එයාගේ ගැබ්බෙලා තියෙන කුසල අකුසල පේනවා. ඒක දෙවිවරුන්ටත් පේනවා. ඒක දිව්‍යවරුන්ගේ ඇස ඒගොල්ලන් ගාව තියෙනවා. එච්චරයි. මනුෂ්‍ය ලෝකෙ ඉද්දි ඒගොල්ලන් දැනගෙන හිටියේ මාර්ගය. ඉතින් මගෙත් ඒගොල්ලන්ට එක තියෙන සංසාරي සම්බන්ධයත් එක තමයි එහෙම ඒගොල්ලන් ගොඩාක් මට අනුග්‍රහය දුන්නා. ඉතින් මොකද මගේ ඒ පැත්තත් මොන හරි වැඩිලා තියෙනවා. ඒ වගේම මේ නිවන් පැත්ත. ඉතින් ඒක ඒගොල්ලන් මෙහෙමත් කිව්වා. මම මේ කෙටි කරලා කිව්වේ ඒක මේ මොකද්ද, ඒ කියන්නේ මම නැති වෙන භාවනාව, ඒක තමයි ඉහළම භාවනාව. ඒක ඔබ වහන්සේ වඩ아가න ගියොතින් මේ මොකද්ද අපිට ඔබ වහන්සේ හොයාගෙන ඉන්න වෙයි කියලා. ඒ මුල් දවස්වල අනුබල දුන්නේ එහෙමයි. ඒ කියන්නේ ඒක එච්චර බලවන්ත කුසලයක් කියලා. ඉතින් ඔහොම තල්ලු කර කර මට එීම යවුණා. ඉතින් මට තේරුණා මේ සූත්‍ර බලලා එමිනි කරන නිවනට යොමු වෙන කටයුත්ත කියලා. මට ඒක ඒ කාර්යම තේරුණා. ඊට පස්සේ තමයි ඉක්මනට ඇවිල්ලා මේ රිට්‍රීට් දෙන එක දුන්නේ. ඉතින් මේ අද කොළඹ මේ විදියට ගෙදර ඉඳන් එන පළවෙනි රිට්‍රීට් එක. දැන් ඉතින් එක අභියෝගයක් තියෙන්නේ දැන් මෙතනින් එහාට ගෙදර යනකොට. ඉතින් ඒක කමක් නැහැ. මේ හැම එකක්ම අපි දැනගන්න වෙන අත්දැකීමෙන් ධර්මයේ වඩලා යන දෙක දවසක් වුණත් වටිනවා. මොනවා වුණත් හෙට උදේට හරි හෙට දවසේ ප්‍රශ්නයක් නැහැ. සමාකය දැම්මම ටික ටික දිස් වෙනවා. හොඳයි. බලන්න කොච්චර එක ඩිටොක්ස් වෙනවද? ෆෝන් නැතුව මෙහෙම දවසක් ගත කරත් ඒක ලොකු වෙනසක් වෙනවා. ඒ කියන්නේ ලොකු දෙයක්. දවස් තුනක් දෙන්න. එතකොට බලමු. මේ දාල යන්න බැරි වෙයි. තුනක් හතරක් විතර හතරක් තුනක් දෙන්නකො කොහොමද? ඊට පස්සේ අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. අපද යන්නේ. ඒ ගියාම තමයි ගෙදර ගියාම පුළුවන් විදියකට ඒ සැතපෙන එකට නෙවෙයි යන්නේ. එතකොට සැතපිලා හොඳට නිින්ද ගිය නැත්නම් එක්ක නිදි මරුණා නම් ඊයේම කමක් නැහැ හොඳට සැතපෙන්න. සැතපිලා උදේ කාලේ 3ට මේ කියන්නේ 6ට හරි එහෙම එන්න. එහෙම තමන් ඇඟ හොඳට ෆිට් නම් හිතත් මේක නම් එහෙනම් කමක් නැහැ උදේ 3ට. එකක් ප්‍රෝජෙනේට ගන්න. ඒ වෙලාවේ තියෙන වෙනම දෙයක් වෙනම විශේෂ ශක්තිය. මම දැන් මෙහි හරි ෂෝක් ඇති මේ ස්ථානේ හරිම දෙකාලේ කොහොම තියෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක අර සමාධියට උදව් වෙන විදියට දෙයක් තියෙනවා. තව හැබැයි 6 ඉඳන් 12 වෙනකල් දේශනා බලන එක කරන්න වෙනවා. ඒක මේ පළවෙනිටම කරන පිටුතුල්ලා ඉන්නවා නම් ඒක මේ ඒ මං කියපු දවස් දැන් බුද්ධ වචනය අදයි හෙට දවස් භාගයක් වෙනකොට ඉවර කරලා තියන්න ඕනේ. හැබැයි දැන් දෙවනි පාර කරන කට්ටිය තුන්වෙනි පාර කරන කට්ටියට හිතාගන්න මහ කැලේක නිදහසේ අර යෝනිසෝ මනසිකාරයේ දේශනාව අරගෙන සක්මනට ගලපලා මෙහෙම තමන්ගේ වර්තමානයේ හිත තියලා දහම කල්පනා කරන එක ට්‍රයි කරන්න. ඒ වගේම ඔක්කොටම ඉම්පෝර්ටන්ට් මේක පිටිපස්සේ දිගටම තියෙන්න ඕනේ විවේක සුවයෙන් හිත තියාගන්න. මේ මොහොතේ රිලැක්ස් කරන්න, වෙච්ච දේවල් අතරින්න මතක් කරන්න, මතක් කරන්න අමතක කරන්න. ඒක ඉස්සරහට මට මොනවද ඕන්නේ මේ මොහොතේ නේද ඔක්කොම තියෙන්නේ කියන එක. හොඳට ඇහෙන දේවල් වලට කන හොඳට අවධානය යොමු කරලා, ඒ වගේම අනිත් එක මේ වර්තමානයේ මේ මොහොතේ වෙන තමන්ගේ කය කියන එක හසුරන විදිය ඒකට සිහිය මතක් කර කර කරන්න. ඒක තේනවා දැන් මෙතින්නම් ඇතුළට එනකොට කෙනෙක් දැන් අර ගිල සොයමන්සේ හම්බ වෙනවා, සොයමන්සේ වඩිනවා. ඒව කල්පනා කර කර සොයමන්සේ හම්බ වෙන්නේ වර්තමානයේ හිටියොත්. සොයමන්සේ ඔය ඇඟ දැකලා හරියන්නේ ධර්මයේ දකින්න ඕන තමා වර්තමානයේ මේ ප්‍රැක්ටිස් එක පොඩ පොඩ වහම මේ මස් ගොඩක් මොනාරි කර්මානුරූපව වඩාගෙන ආපු එක මේ වර්තමානට පරණ දෙක ඒක හිත අනිද්දා ට්‍රයි කරන්න යෝගී වෙයි කියන්නේ වර්තමානට හදිසි කරගන්නත් ඒක වේශක් කරන්නත් එපා එහෙම වේශ නම් ඔහේ ඇවිදින්න හිතාමන පුරුදුපත් ඒ විදියට පොඩ්ඩක් හිතට ගන්න පුළුවන් විදියට කරන්න අනිත් එක ඉන්ද්‍රිය සංවර සීය තොරතුරු බලන්නේ නැතු වෙන්නේ ඒකත් අමතක වෙයි ආයි මතක් කරන්න වෙයි කමන්න පොත මේ බුද්ධ වචනේ පොත කී දෙනෙක් ඉවර වුණාද කට්ටිය ඉවර වෙච්ච නැති කවුරු තියෙනවද කමක් නැහැ දෙවනි පාර බලනවා නම් හිමීට තව එක ගන්න පුළුවන් හිමීට දැන් මොකද මේකෙදි සමාට හිතෙන්න පුළුවන් අර දැන් වෙන රිට්‍රීට් වලට ගියාම ඉඳගෙන සමාධිය වඩනවා එක්ක එහෙම කරනවා මේකේ සමාධියත් මොනාරි හිර වෙලා තියෙනවා නම් මේක සුද්ධ කරන්න ඉඩ තියෙනවා මොකද මෙච්චර බුදු වදන් ගොඩක් Tamanට දානකොට ඒක අර Taman අපි හිතාන ඉන්නවා කලක් තිස්සේ මේක අපිට හිර වෙන්න ඉඩ තියෙනවා මේක අපේ මතයෙන් අපේ විදියට යනකොට මේක මේ ක්‍රම ගොඩාක් Tamanට අවස්ථාවක් දෙනවා Tamanගේ අධ්‍යාත්මී අවදි කරන්න. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සෑහෙන ස්පර්ශයක් ඇති කරන. මේ ක්‍රමේ ජර්මන් හාමුදුරුවෝ තමයි මට මම පළවෙනිම සොයමසත් එක්ක හුදකලා වාසීව එකට ඉඳ ලැබුණම දවස් 14ක් තුලදී දුන්න පිළිවෙලක්. ඒකේ කොටස් කඩලා තියෙනවා. හැබැයි එකින් එකින් එකට පොඩ්ඩක් හරි Tamanට ටේස්ට් වෙන විදියක් තමයි දවස් 5ට කළා තියෙන්නේ. මොකද මට ඒක ලෝභකමක් තියෙනවා. පින්වතුලට ඉහෙළම දේ කොහොම හරි කවුද දන්නේ මෙතන කවවරෙම ගැලවෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. ඉතින් ඒ ගැලවිච්ච ඒ ගමනක් ගිය මන් දන්නේ නැහැ මට එහෙම සාක්ෂි පෙන්නන්න බෑ අපේ හාමුදුරුවෝ අපිට කියලා තියෙනවා එහෙම හොයන්න එපා කියලා අපි ගැනවත් කොයි මට්ටමේ දින්නේ කොහොමද කරන්නේ මේ කරගෙන යන්න කියලා. ඉතින් ඒකින්ද හැබැයි අපි දකිනවා මේ ස්වයංවංශේ පුදුම ජීවිතයක් ගත කරා මං උපස්ථායකෙක් හැටියට ඉන්න කාලේ. ඉතින් ඒ වගේ උතුම සාමණේරින් සමාජයට ආවෙම නැහැ එහෙමම ජීවිතයක් ගත කරා දහම තුල. එහෙම උන්වහන්සේලා ගිය මාර්ගයේ අභ්‍යන්තර මාර්ගයේ නිවන් මඟ ගියපු ඒ ක්‍රමේ පින්වතුන්ලා කාට දැන් මේක මම මේක මේ කරන කියවන ඒවා කියවන මේ මේ වැඩසටහනට කරන ඒවා ස්වාමීන් විතරයි උපදෙස් දුන්නේ ස්වාමීන් විතරයි ඒත් කියන්නේ මෙහෙමයි ස්වාමීන් වහන්සේලා වැඩියම මාර්ගඵල ලබන්න ඕන නම් මේ ස්කන්ධ සලායතන වර්ගය බලන්න කියලා ඉතින් එහෙම කියනවා එහෙම දේශනාව කියාගෙන යනවා ඉතින් මේක මම දැන් හාමුදුරන්ටද ගිහිපිරිතට කාට වුණත් නිවන් දකින්න මේ යුගයේ මේ කාලේ උනන්දුවකින් ඉන්න කට්ටියක් ඉන්නවනම් අන්න ඒගොල්ලන්ට ඔන්න ප්ලැට්ෆෝම් එකක් හැදිලා තියෙනවා. අත අපිත් ඔහොමම කැලේ ඔහොමම ඉඳ ඉඳ තිබ්බා. මගේ වෙනම දෛවයක් තිබ්බා පොඩ්ඩක් ඉතින් ඒක දැන් කල් ගියාම ඔන්න මතු වෙලා තියෙනවා. හැබැයි කොහොම හරි මේක අවස්ථාව කාටවත් කියන්න මේකත් නැති වුණොත් දේශනාව අරගෙන කමටහනක් කරගන්න පුළුවන් කාලේ ඉඳන් නිවන් කියන විමුක්තිය අපිට ලැබියන්න පුළුවන්. අපට සමාධිය ඒව වඩන්න ඒවත් අඩු වෙනවා දැන් තියෙන මේකත් එක්ක. මේක අපි අනිත් පැත්තට හරවන්න ඕනේ. කො අපිව හරවන්න ඕනේ. අපිව ගොඩ ගන්න ඕනේ. ඒකට ගොඩ ගන්න තවත් කට්ටියකට අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලැබෙන්න තියෙනවා පින්වත්නි. මේ වගේ එකට මෙහෙමත් වෙන එක කොච්චර දෙයක්ද? මගේ හීනේ නම් තවත් එහා කොහොම හරි මේක සීමාවක් තියෙනවා අපිට සංවිධානය කරන සීමාවකුත් තියෙනවා මේක පාටම මේක පොඩි ප්‍රොටෝටයිප් එකක් වගේ පුරුසයන් වංශයදා ඒ කාලේ ඉතින් නිවනට යන ක්‍රමේ උන්වහන්සේ තනියම වඩාගෙන අවුරුදු ගණනාවක් කරපු දේ ඉතින් අපි අපිට කරන විදිහට තමයි එදා දුන්නේ පොඩ පොඩ ඊට පස්සේ ඉතින් මමත් එච්චර මේක අතගාව තියෙන හින්දා ඔච්චර මෙහෙම දෙන්න ඕනේ කියලා පුළුවට අති මේක දැන් අවුරුදු දෙකට ඉස්සලා තමයි ඒක පදින් විටි විට මතක් කරා ඉන්දියාවේදී එහෙම තවත් කට්ටිය උභාසිකයේ තියෙන එක ඒකම තමයි දෙන්න තියෙන්නේ කියලා. හැබැයි දන්නේ නැද්ද මා මගේ හිතානින් ඒව තියෙනවනේ. ඉතින් මම ඒව තාමත් කරනවා මොකද ඒවත් නවත්තන්න අමාරුයි. මොකද ඒ පොඩි තරුණ කාලේ ඉඳන්ම ඒ අදිෂ්ඨාන කරන් ගියපු ඒවත් හැබැයි මේක අනිවාර්යෙන්ම ඔක්කොටම අන්තිමටම ගැලවිලා යන්න නම් ඉතින් ඔන්න ওই ආරක්ෂා වෙන්න සංසාරය. අපිට සෙල්ලම් කර කර ඉන්න පුළුවන් සංසාරයක් නෙමෙයි. මේවා ආශාව කේන්ති ඕවාරවමයක් තිබ්බොතින් කොහොම වෙයිද දන්නේ නැහැ පින්වතුනි. ඒ වගේම අපිට වේදනාව දරාගෙන අපිට වේදනාව දැනෙන්නේ නැති තත්වයක් එන භවනාව කතරීමක් වඩලා නැත්තම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම හිතනවා මෙහෙ මෙහෙම ඉඳලා හරි දැන් අද අපි ඔය දැන් ඔය නාය ගිහිල්ලා ඔක්කො විනාශ වෙලා සමාකට්ටි ඒ ගම්මාන ඒ තැනුත් ඒගොල්ලන්ගේ ලෝකයක් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒවා නැති වුණාම ඒගොල්ලන්ට දරන්න තරම් ධර්මයක් නැහැ බෞද්ධ වුණාට. ලොකුවට අපි ඇලිලා බැඳිලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඇත්තට වටිනවා ඇත්තටම. මොකද මම හිතන්නේ මේ ශ්‍රද්ධාවත් එක්ක ලොකු ඒ පින තියෙනවා නම් ඒ හැමෝටම මේ ලොකු කවදාවත් මේ ව්‍යසනයක් මේ දුකක් දැනෙන්නේ නැති තත්වයක් මේ ඉන්න කාලෙදිම මේ දවස් ටිකේදිම හදාගණ්ඩයි අනාගතයේදී සංසාරේ කවදාකවත් දුකටපත් වෙන්නේ නැති ගමනක් ආරම්භ කරන්නයි. ඉතින් මේක මේ පින්වතුන් ලේක කරලා තියෙනවා. අපි දන්නේ හෙට අපිට ගැරන්ටි කරන්න බෑ මොන මොන අපේ ජීවිත අපේ ආයුෂ පුච්චර තියෙනවද. මෙහෙම ආපු එක මෙහෙම කරන එක ලොකු දෙයක්. ඒ වගේ මේක Taman දන්නවා කවුද ගුරුවරයා කරගන්නේ බුදුන් වහන්සේමයි. ඉතින් මම අර පොඩ්ඩක් මතක් කරනවා අර බුද්ධ වචන අපි මටත් පොඩ්ඩක් වෙන්නන්න වෙලා තියෙනවා. අද රෙජිස්ට්‍රේෂන් දවසක සාමාන්‍යයෙන් මම වඩින්නෙත් නෑ නේද මහත්තයා. ඉතින් කොහොම හරි මේක මට ඉතින් අලුත් මේ මෙහෙ කරන එක අලුත් හින්දා පොඩ්ඩක් හැබැයි මට මෙතන තපෝ භූමියක් වුණා. කොළඹ තපෝ භූමියක් නාගරික තැනක කොයි හරි තපෝ භූමියක් වුණා නම් ඔන්න මේ ස්ථානේ තමයි. ඕනනම් ඔර ඇතුලේ ඇතුලේ බලන්න කියලා නිශ්ශබ්දතාවය මට වෙලා තිබ්බොත් මේ ඒව මතක් කරන එක වටිනවා. ඒව තමයි අපිට ධෛර්යයක් දුන්නේ. බුදුන් වහන්සේ ජීවමානයි ඒ ධර්මයේ තුලින්. පොඩි ලොකු පොත් ගොඩාක් මේවයි ගොඩක් කියවන්නත් අවශ්‍ය නැහැ. හැබැයි දැන් මේ දවස් පහේ අවස්ථාව අනුව අරතකොට මේ අර වගේ අපිට ඉක්මනට බලන්නත් වේවි. මොකද තනියම මේ ස්ථානේ ඇරෙන්න තනියම ඉදදී ඔච්චර බැලෙන්නේ නැති වෙයි. ඉතින් මෙතනදී Tamanට යම් මේක මේ දවස් 4 මම එක කියන දවස් 4ක් දෙන්න දවස් 5ක් දෙන්න කියලා දවස් 4ක් දවස් 3ක් අඩුම ගානේ. එතකොට Tamanට යම් අනිවාර්යම කුසල ශක්තියක් කවදාහරි සංසාරයෙන් එතර වෙන්න මේක උපකාර වේවි අනිවාර්යෙන්. ඉතින් ඊට වඩා ඉන්න පුළුවන් නම් හොඳයි. ඊට වඩා තව දිගට කරගෙන යන්න පුළුවන් නම් ඉතින් ඒක මේ මොකද්ද අනිවාර්යයෙන්ම ඒක Tamanට ඉස්සරහට මොකද මේ නොවැළෙන එක මේක තමයි ලොකුම භාවනාව. දැන් මෙහි වුණත් ගැටුණු මේකට පුරුදු නොතින් කොයි හරි ශබ්දපත් දෙනවා නම් මොකක් හරි අපිට ඕන විදිහට වෙන්නේ නැත්නම් එක්කෝ ඕන දෙයක් ඇහැ කන නාසය දිවෙන් මේ මොනවාද බලාපොරොත්තු වෙන දෙයක් අපිට කරගන්න බැරි වුණොතින් අරක පුරුදු කළා නම් තමන්ගේ වැරද්ද දකින්නේ තමන් කොයි හරි අල්ලන් ඉන්නවා කියන එකයි බලාපොරොත්තු වෙන එකයි ඒක අතාරිනවා. එතකොට අර හිස් ගැටෙන්නේ නැති තත්ත්වයක් තමන් අත්දකිනවා. මේක මේ මේක අත්දකින්න ඕනේ. මේක අඩු ගන්න මේක තාමත් ගොරෝසු විදියට අත්හැරලා වඩන දෙයක්. හැබැයි මේ ධර්මයේ ගොරෝසුවටම ලැබෙන්න තියෙන අනිසංසය මීට එහා දැන් මෙහෙම නිෂ්කලංක වින්නකොට ඔබ ගැටි ඇලීලා නෙමේ අර මං තාමනි කියන වගේ දේශනාවත් එක්ක පොඩ පාළු තැන කොහොමම දවස් කීපයක් හරි තව ඉන්න ගමන් තමන්ට අර මේවා යාලාවට මේක මේක නේද කියලා තමන්ටම අර ප්‍රඥා ඇස වැඩ කරන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් හරි වැඩ කරන්න ඉඩ තියෙනවා. අඩු ගානේ වැඩ කරන එකට පටන් ගනිමු. ඉතින් ඒක තුල තමයි තමන්ට ඉතින් මේ කවදා හරි ඉතින් ඔහොම කරලා කරන එක ලැබෙන වටිනාකම තව වයස යනකොට තව මොන හරි අමාරුකම් මුණ පානකොට අනිවාර්යයෙන්ම පිටකට දෙයි පින්වතුනි. ඒ කියන්නේ අපිට තියෙන ගොඩක් උනා කැලේ දිද්දි තුවාල වෙලා තව විවිධ අවස්ථාවලදී පැවිදිලා මම මේක ගොඩාක් කරේ නැතත් වෙනම ගිහි කාලේ වගේ මේ අසරණ වෙච්ච වෙලාවකදී හාමුදුරුවෝ තුවාල වෙලා හරි මොනහරි මේ වෙච්ච වෙලාව තියෙනවා සෑහෙන. ඒ අවස්ථාවේදී මේකෙන් සැනසීමෙන් හිටපු අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ අත්හැරලා, සම්පූර්ණයෙන්ම අත්හැරලා මගේ කරගන්න නැතුව සමහරට මායා පන්න පන්න ගහපු වෙලාව තියෙනවා. ඉතින් අපිට 2015 ඉතින් ඕක අමුතු දේවල් නෙමෙයි. මේවා හරියට කරනවා නම් සෑහෙන අභියෝග එනවා. සෑහෙන අභියෝග එනවා. මේ පාරකින් පුරුදු වෙනවා නිෂ්කලංක රෙස්ට් එකේ ඉඳගෙන ආයි ෆයිට් එකට යන්න. මම ෆයිට් උත් කරනවා, අනිත් අයට ෆයිට් කරනවා. ඉතින් ඔය වගේ දෙකක් දේසි නෑ. ඒක මටත් මගේ යුතුකමක් හිතෙනවා. මටත් ඒක ලොකු සැහැල්ලුවක්. මොකද මම එදත් තියා හිතාන හිටියේ අනුන් දකින්න ඇති නිවන මට එපා කියන එක. ඉතින් මේක අනිත් අයත් ඒක අනිවාර්යෙන් බුද්ධි විඳින්න ඕනේ. පොඩ පොඩ සමාජය තුලත් සීලය රැකගෙන හිමීට මේකට එන තත්ත්වයක් එන්න ඕනේ. අඩු ගානේ බුදුහාඳුර කෙරෙහි පැහැදිලා ඒ පැත්තට හැරෙනවා කියන එකත් ලොකු පියවරක්. එකපාරටම අධෙහෙට නිවන් දකින්න නැති වෙන්න පුළුවන්. හැබැයි මේ තුන් ලෝකෙටම ශාස්ත්‍රඥ මහන්සේ දිහා තමන්ගේ මේ අවධානය යොමු කරනවා කියන එක කවදා හරි කෙනාට සංසාර බිය දුක නැතිකරන්න ඒක මුලක් වෙනවා. මේ ඔෆිස් වල හිටියා වගේ මහන්සි පාටක් නෑ නේද? හෙට වෙනකොට තවත් වෙනස් වෙනවා. අනිත් අද අමාරු ඉන්නවනේ. මොකද ඔය තිබ්බ මේවත් එක්ක. මේ පැටිකෙදිත් මේ පිංගුතුලා මේ ගොඩක් භාවනා කරන කට්ටියක් දන්නේ නැහැ මේකට ඇප්ලයි කරලා තියෙන්නේ. මට හිතෙන විදිහට අඩු ගන්න එක මොන හරි දෙයක් කරන කට්ටියක් වගේ. හැබැයි කමන්නේ. මට අවශ්‍යතාවය දැන් තියෙන්නේ මම අර ලාව කිව්ව අර මේ 11 වෙනි පිටුව ගත්ත තින් ඔබ සතුටුයි. ගොඩාක් ඉස්සර මුල්ම කාලේ ආන්ද්‍රෝ වඩන කාලේ පොයතායි මුණ ගැහෙනවා. ඒ කියන්නේ සෑහෙන කාලයක් නේ. ඒ කාලේ තරුණයි නේද? වයස 28 29 ඒ කාලේ දිදී ආන්දිදී ගොඩ පාචාරිකාවෙන් යෝගිව ඔහම ඒ කාලේ ඉතින් ඔය ගැම්මෙන් යනවා ගමන. ඊට පස්සේ ඉතින් හිමාලයේ ඊට පස්සේ යාල යන පැත්තෙන් ඕක නැවතු ගියා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ගිය අවුරුද්දෙත් ගියා කෛලාසයේම වින්න. මේ අවුරුදු තමයි අසනීප වුණා මුල් කාලේ. මම වුණා මෛත්‍ර හොඳම කාලේ මේ මුණ ගැහෙන්නේ. හොඳම අවස්ථාව සර්වාංශිකින් ගන්න දෙයක් තියෙනවා විශේෂයෙන්ම. එතකොට මේ එළියෙන් බලනවා වගේ මේවා වඩන එකේ තවත් මම කිව්වනේ ලාවට කවුද ඔක්කොමලා උදේ හිටපු කට්ටිය හිටියද මම කතා කරනවා. කවුරුත් අලුතෙන් ආවද පස්සේ නෑනේ. හරි. එතකොට මේ අර මම කිව්වේ විඥානේ එක දැන් මොකද මෙතන හරියට එනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒක තමන්ට මොනකද්ද මේක මොකද්ද කොහොමද වෙන්නේ කියලා එළියෙන් කල්පනා කරන්න ඕනේ. ඒ කල්පනා කරන එක තමයි විශේෂයේ මේ භාවනාවේ. ඒ කියන්නේ මෙතන වර්තමානයේ හිත තියාගන්න ඕනේ. ඊට පස්සේ දහම් එකට ඒ නිවන් දකින භාෂාව පොඩ පොඩ පුරුදු වෙන්න. මේක අපි කියලා එක දැන් මෙතන ඇඟ තියෙනවා. මේ ඇඟ පේන්නම ඕනේ නැහැ. මේ ඇඟක් මෙහෙම තියෙනවා නේද කියලා විද්‍යාඥෙක් වගේ තමන් ගවේෂණය කරන එකක් තියෙනවා. මේ ඇඟ කොහොමද දෙන්නේ ආහාර වලින්? ආහාර කියන එක ලාවට මැවිලා පේනවා. ලුකුවට බල බල ඉන්නෙත් නැහැ. ආහාර නැති වුණොත් මේ ඇඟ නැති වෙනව නේද කියලා. මේ දහම කවදාකවත් අහපු නැති කෙනෙක් වගේ තමන් මේවා කියවන්න ඕනේ. එතකොට ඒකේ අර තියෙනවා ආපෝ ධාතුව කවරේද? 12 වෙනි පිටුවේ ආපෝ ධාතුව කවරද? ආපෝ ධාතුව අධ්‍යාත්මික හෝ බාහිර? මං කියවනේ ඒක වෙනකොට බලනකොට සංසුම් වෙන්න ඕනේ. තමන්ගේ කය රිලැක්ස් කරන්න ඕනේ. තව තමන් හුස්ම ගන්නවා, හුස්ම අදිනවා, හුස්ම පහලට කරනවා. ඒක මේ ස්වභාවිකව දැනග කලින්න ඕනේ. ඉබේම ඕන කමින් හොයන්න යන්නේ නැහැ. ඒ තරමට අපි කය සැහැල්ලු කරන්න බලන්න ඕනේ. ඕක මේ වෙලාවට විතරක් නෙමෙයි නිතරම කරන්න බලන්න ඕනේ. හැබැයි අඩුම ගානේ මේවා කියවන්න ඉස්සෙල්ලා අර කය රිලැක්ස් වෙලා තියෙන්න ඕනේ. හොඳට රිලැක්ස් විදිහට ඉඳ ගන්න ඕනේ. එහෙම ඉඳගෙන තමයි පොත අරගෙන තමන් පොත අල්ලන් ඉන්න ආකාරය එළියෙන් මැවිලා පේන්න ඕනේ. එහෙම තමයි මේක බලන්නේ. ආපෝ ධාතුව කවරේද? ආපෝ ධාතුව අධ්‍යාත්මිකෝ බාහිරෝ වන්නේ. අධ්‍යාත්මිකෝ ආපෝ ධාතුව කවරේද? යමක් තමා තුළ කර්මානුකූලව ඇති වූ එක්ව පවත්වන්නා වූ දියර ගතිය ඇත්තා වූ පිත සෙම සැරව ලේ දහඩිය මේදය කඳුළු මස්තල කෙල සටු සඳ මිදුළු මුත්‍ර යන සියල්ල අධ්‍යාත්මික ආපෝ ධාතුවයි කියනද. ඔය එක එකට ලාවට නෝට් කරන්න ඕනේ. ඇඟතුලේ තියෙනවනේ යම් අධ්‍යාත්මික ආපෝ ධාතුවක් වේද බාහිර ආපෝ ධාතුවක් වේද මේ දෙකම ආපෝ ධාතු. මෙතනදී තමයි තමන් ඒ යම් විදර්ශනාවක් වෙන්නේ මේ දෙකම එකයි නේද කියලා. එක්කෝ අපි කවුරුත් ඇඟේ ලේ තියෙනවා, ටැප් එකක වතුර තියෙනවා, ගඟක ගන්න වතුර තියෙනවා. මේ දෙක අපිට මැවිලා පේන්න ඕනේ. දියරු ගතිය දෙකම ගත්තම වෙනසක් නෑ නේද? විශේෂයෙන් මුත්‍රා අපේ ඇඟේ තියෙනකොට මගේ කියන අදහස හොඳට මෙනවා. මගේ මුත්‍රා කියලා. හැබැයි ටොයිලට් එකට දානකොට, තවද ඊපස්සේ වතුරත් එක්ක මිශ්‍ර වෙනකොට මේ ඇඟේ හැම ගතියකින් තියෙන හැම එකක් මෙහෙමයි. හයිය ගතියෙන් එහෙම හයිය දේවලුත් එක වෙනසක් නෑ. ඒක නම් තමයි ඔය ඇට කැඩුනා මොකද? යකඩ රොඩ් එහෙම දානවා. යකඩ රොඩ් එක දානවා. අර යකඩ රොඩ් එකට දැනෙන්නේ නෑ. ඒ කියන්නේ යකඩ මොකද්ද? කූරු. එතකොට ඒ කූරු වලට දැනෙන්නේ නැහැ. හැබැයි තමන්ට ඕන විදිහට චලනය කරන්න පුළුවන් හින්දා තමන් ඒක හොඳටම බැලුවේ නැත්තම් මගේ කියන අදහස එනවා. ගොඩක්ම මගේ කියන අදහස ඉන්නේ දැනීමත් එක්ක. දැනීම අඩු හින්දා ටිකක් වෙන එකක් හැටියට දැන් රත්තරන් දත් දානවා නේ සමාකට්ට. ඒ කියන්නේ ඉතින් සමාකට්ට ඉන්න දත් ගැලවුණා කියලා සුයිසයිඩ් කරා කියලා ආරංචි තියෙනවා පිටරටු. දතක් ගැලුවා කියලා එච්චර යාට ඒක අහිමි වෙන එක දරා ගන්න බෑ. මියා වඩපු නැති තරමට පින්වතුනි ඉහළටම ගියම තරමෙන් ජීවිතේ ඉහළටම දුක වෙනවා. යමං ගොඩාක් දකින්නවා පින්වතුනි. මේගොල්ලන්ට තව දියුණු වේගෙන සතුටින් යන්න පුළුවන්. හැබැයි හිටපු තත්වයෙන් දැන් ආපු තත්වය ගැන හිතනකොට ඒකත් එක්ක සංසාධනය කළ කල්පනා කර කර හිත ඇතුලේ විෂ බීජයක් වගේ දුක් ඇති කරගෙන ඉන්නවා. මේක යහමින් වඩලා තිබ්බනම් කලින්ම සෑහෙන වඩන් වෙනවා. ඔය වඩන මට්ටම් මදි වෙනවා ඔකට ඔරොත්තු දෙන්න. ඒ කියන්නේ මේකේ ක්වොලිටි එකක් තියෙනවනේ. භාවනාවේ ක්වොලිටි එකක් අපි බෙහෙත් පෙති ගන්නකොට පින්වතුනි හැම වෙලෙම බලන්න ඕනේ. ඉතින් අපිටත් එක එක විදියට ෆාමසි හම්බ වෙනවා. ඉතින් මේ බෙහෙත අපේ ඉක්මනට වෙනසක් කරන්න ඕනේ, අතහැරීමක් කරන්න ඕනේ. අපි මේ හැසිරෙන විදිය වෙනසකුත් අපිට ඒක පේන්න තියෙන්න ඕනේ මිනිසුන්ට. මිනිසුන්ට පැහැදීමක් වෙන්න ඕනේ ළඟ ඉන්න අයට විශේෂයෙන්. එතකොට නැත්තම් මේ මට්ටමට අපි මේව අතහැරෙවි නැත්තම් මං හිතන්නේ මදි වෙනවා. අපි කොච්චර රිට්‍රීට් කරා කිව්වට ඒක මදි වෙයි කියලා හිතනවා. මම එහෙම දන්නවා රිට්‍රීට් දෙක තුනම කරා. හැබැයි ටික වයස කාලේ යන්න නැති වුණා. හැබැයි මරණ වෙලාවේ විඳින තිබ්බ වේදනාවත් එක්ක මං හිතන්නේ මම මොකද යාමත් මම මගේ ගවේෂණ අනුව නම් අපි සසරේ කරපු දේවලුත් තියෙනවා. මේ භවෙත් කරපු නරක මිනිසු නෙමෙයි හොඳම කට්ටිය. එළියෙන් බැලුවොත් හොඳ වෙලා මදි පින්වතුනි. ඇලීම නැති වෙච්ච කට්ටියක් වෙන්න ඕනේ. උවි බුදු සරණ ස්ථිරව පිහිටලා බුදුන්ගේ ප්‍රඥාවෙන් ඒ ධම්මේ ධර්මයෙන් තමන් හිත නිදහස් කරලා තියෙනවා. ධර්මයේ දැකලා තියෙනවනේ පොඩ්ඩක් අර. දැකලා කෙලෙස් පිච්චිලා තියෙනවා. ඔය දෙකම වෙන්න ඕනේ. ධහම වැටහෙන එකෙන් වෙන ප්‍රතිඵලය තමයි යට විඥානයේ තැරවිලා එන අවිද්‍යාවයි කෙලෙසයි පිච්චෙනවා. ඒ පිච්චීම මොනවාද වෙලා ඒක තමයි වෙන්නේ. ඒක අනිවාර්යම වෙනස වෙනවා. මේක යහමින් දදා යනවනම් තමන්න විශ්සර තිබ්බ රාගේ ද්වේෂය මෝහය ඉපේම අඩු වෙන්න ඕනේ. එහෙම අඩු වෙන්නේ නැත්නම් ඉතින් මම මෙහෙම ඇවිල්ලා තේරුමුකුත් නෑ. ඉතින් අනිවාර්යයෙන් මේක වෙනවා වෙන්න ඕනේ. අපි ප්‍රැක්ටිස් එකේ ඉන්නවනම් මේක සත්‍යයක් නා. මම දැන් මේ කියන්නේ ඒ කාලේ තරුණ කාලේලා ප්‍රැක්ටිස් කරා ඒක සත්‍යයක් නා. මේ පිංගතුලට මෙතන හරියන්න ඕනේ. මේ කාලේ මේ යුගයේම මේ අඩවිය මම ඉතින් සතුටුයි. මේ අඩවිය හැම කොළඹට මම හිතනවා සුදුසුම තැනක්. මටත් ඒක රිලේට් කරන්න පුළුවන්. මොකද මම මේ අඩවියේදී මම ඒ ප්‍රතිඵල වින්දා. කැලේකට ගිහිල්ලා නෙමෙයි, අර ගිහිල්ලා නෙමෙයි. ඉතින් පාළු තැනක් නම් ඇති උනේ නම් දකුණු අප්‍රිකාවේ ඇවිදින්න යනකොට ඒ ඔක්කොම පාළු තැන්වල තමයි. ඒක අවශ්‍යයි. ඒක තනි වෙන්න කියලා කිව්වේ පුළුවන් විදියට. අද අවුව තියනවා නම් ප්‍රශ්නේ මන් දන්නේ ශාලාවේ ඇතුලේ දිබ්බතිද හොඳයි නේද? මන් දන්නේ කී දෙනෙක් ගියාද දන්නේ ඇතුළට. මෙතන සිසිල්ලුයි අමුතුයි. තව අලස්සන බුදුගුණ හිතන්න ඕන නම් ඒවා තියෙනවා බලන්න. ඒ විදිහට තියෙනවා. මේ වෙලාවෙ තමයි ගොඩක්ම හොඳ හැන්දෑ වෙනකොට. එතකොට පින්වතුනි මෙතනදී මේ තත්තු පරිද්දෙන් යහපත් විදර්ශනා නුවණින් දැක අධ්‍යාත්මික ආපෝ ධාතු වේද බාහිර ආපෝ ධාතු වේද මේ දෙකම ආපෝ ධාතුමය. මේ ආපෝ ධාතු මගේ නොවේ, මම නොවේමි, මාගේ ආත්මය නොවේ. මේ තොට දැන් මේ විදිහට තමන් හරියට මෙයා වෙනකොට අර මගේ කියන අදහස හිතෙන් තුරන් වෙන්න ඕනේ. තුරන් වෙනකල් අර පැහැදිලිකම හිතේ ඇති කරගන්න ඕනේ. ඒකට තව තව එක දෙයක් දරාගෙන ඉන්න පුළුවන් හැකියාව ටිකක් එක දවස් දෙවෙනි දවස් තුන්වෙනි දවස් යනකොට ටිකක් එක වැඩි වෙයි. ඒක අවශ්‍යමයි අපිට. දැන් මම දන්නවා සමාකට YouTube එහෙම පාවිච්චි කරන එක මොන හරි බලට ඇහිලා හරි ඒක මේවා කරම හාමුදුරුවෝ මට මේක ගැඹුරට ඊට පස්සේ කියවනකොට නිකන් තේරෙන එකක් එනවා කියලා. හරි. ඒ කාම ලෝකේ අයින් කරපු තරමටයි අපේ ඒකාග්‍රතාවය ඔක්කොම සම්බන්ධයි. නැත්නම් අපි උඩින් බලන්නේ, උඩින් කල්පනා කරන්නේ. එතකොට අපිට මේක කවදාත් මම මෙතන කියන්නේ ඉහළටම ගැඹුරටම වෙන්න පුළුවන් එකකට තමයි තියන්නේ. ඉතින් ඒකද එහෙම හිටියොත් කවුරු හරි නැත්නම් කවදරි අනාගතේ හරි Tamanට හරි මේකෙන් ගොඩ වෙන්න ඕනේ කියලා කල්පනා වුණොත් දන්නවා මේක කරගෙන යන්න ඕනේ කියලා. එතකොට මේක මම නෙමේ මගේ නෙමේ කියන එක තමයි විශේෂයෙන්ම තමන්ට අර ඒක ඉබේම එන්න ඕනේ, ඒක අයින් වෙන්න ඕනේ. තමන් හිතෙන් අයින් කරන්න පුළුවන්. ධාරුවට තියෙන ඒවා අයින් කරොත් තමන් හිස් වෙනවා ඒක මට්ටමේ. ඝනත්වයෙන් තියෙන දෙයක් අපි අයින් කරොත් ඒකත් හිස් වෙනවා. හිස්ර කොහෙද මේ ඉන්නේ ඥාන ලෝක කියලා. වෙල් තව එකක් කියනවා අපිට මේ දකින අහන දේ මම කියලා හිතෙන්න පුළුවන්. මේ දැනෙන්නේ මම කියලා හිතෙන්න පුළුවන්. ඒක බුදුහාඳුර පෙන්වන ක්‍රමයක්. ඒ දැනෙන දේ සංඥා වෙන දේවල් වෙන්නේ විඥානය තුළ. මේ විඥානයක් කයක් නැතුව පහළ වෙන්න පුළුවන්ද? බැහැ. මේ කය නැතුව පහළ වෙන්න බැයි නම් කය අනත්ත නම් විඥානය තනත්ත වෙන්න ඕනේ. අන්න එහෙම මෙතන වෙනම ඒක වඩලා කල්පනා වෙලා හොඳට තව තව Tamanට පැහැදිලිලා මෙතන වෙනම ඇහැක් ඇරෙනව නොපෙනෙන ප්‍රඥායසක්. ඒක වැඩ කරනකොට ඒක තුලින් තමයි Taman ඊට පස්සේ අනිත්‍යව අත්දකින්නේ. එතකොට Taman අර මේවා මගේ නෙමෙයි කියන එක මේ වෙලාවේ පේන එකක් වැටෙන එකක් නෙමෙයි. ඒක Tamanගේ අවධානයක් අවබෝධයක් හැටියට හිතේ වැඩ කරනවා. අනේ අවබෝධය අවදි කරන තමයි මේ බලන්නේ. Tamanට මෙතන මේ මම නෙමෙයි කියලා පෙන්වන්න එහෙම වඩන විදිහ තියෙනවා. එහෙම නෙමෙයි. මේක ප්‍රඥාවක් අවදි කරන එකක්, ඥානයක්. බුදුහාඳු එදා බුදු වෙනකොටත් වැටෙන ඒ දේ මතු කරන්න තමයි මෙතනදී කරන්න පිනුත්. එහෙම එකක් තියෙනවා මෙතන. එතකොට මෙහෙම මේකෙන් එහෙම වෙනවනම් මේ පොත් අතරින් නැහැ. බුදුහාඳුරුව කියන එකෙන් පිට යන්න යන්නෙත් නැහැ. කාගවත් බණක් අහන්න යන්නෙත් නැහැ. නිවන් මාගේ සම්බන්ධව. ඒක ඉතින් මොනා කරන්නද මට විතරයි දැන් තාම කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක මේ දේශනාව මෙතන බුදුහාඳුරුව Taman දැකලා තියෙනවා. දැන් සමාකයට මේක කියවනවා ඊට පස්සේ වෙන එකක් එක්ක තේරුම් කරනවා. මේක තේරුම් කළා දෙනවා. ඉතින් ඒ කියන්නේ මේක මෙතන මේ ඉෆෙක්ට් එකක් තියෙනවා. අපි ඒක හැබැයි වැඩි දින අපි මේ මට්ටමට මනසේ චංචල භාවය අඩු වෙන්න ඕනේ. මේක එකපාරට මෙහෙම පේන බුදුහාඳුරු සමාකේවා කිව්වේ අපි ඒ පුරුදු වෙලා ඒ පුහුණු, ඒ කියන්නේ අපේ මෝරලා තියෙනවා නම් ඉන්ද්‍රියන් ඒක බල්ල තමයි. තමට අවුරුද්දකින් දෙකකින් මාස ගානකින් තමයි ඒ ශ්‍රාවකයන්ට ඇවිල්ලා එදා ඒ සෝවන් උනායි කුරහත් වුණා. අපිට එහෙම එකක් නැහැ. අද අඩු ගානේ අපිට දේශනා ටික තියෙනවා. මෙහෙම දාලා තියෙනකොට අපිට අවස්ථා එහෙම වෙන්න ඉඩ තියෙනවා. දහතරවෙනි පිටුව දහතුන්වෙනි පිටුවෙත් අපි එක කියවමු. දෙවනි පරිච්ඡේදය යම්සේ මැටි දැවපත් බට යනාදීන් වටකන ලද අවකාශ ස්ථානයට පැල යන නම විවහාර කෙරේද? එවෙන්ම ඇට මස්ලේ නහර ආදීන් වට වූ දෙයට ශරීරයයි අපි විවහාර කරමු. දහතරවෙනි පිටුවේ ඊළඟ පිටුවේ පටිච්චසම්පාද විඥානය යම් හේකින් අධ්‍යාත්මික වූ චක්කු ප්‍රසාදය නොබිඳුනේ වේද? බාහිර වූ රූප ඇස හම්මුවට නොපමිණේද? ඊට අනුකූල වූ මෙනෙහි කිරීම නැත්තේ වේද? ඒතාක් ඒට අනුකූල වූ විඥානය පහළ වීම නොවේ. අධ්‍යාත්මික වූ චක්කු ප්‍රසාදය නොබිදිනේ වේද, බාහිර රූප ඇස හමුවට පැමිණේද, ඊට අනුකූල වූ මෙනී කිරීම නැත්තේ වේද, ඒතාක් ඊට අනුරූප වූ විඥාන කොට්ටාශයන්ගේ පහළවීම නොවේ. යම්යකින් අධ්‍යාත්මික වූ චක්කු ප්‍රසාදය නොබිදිනේ වේද, බාහිර වූ රූප ඇස හමුවට පැමිණේද, ඊට අනුකූල වූ මෙනී කිරීම ඇත්තේ වේද, ඒතාක් ඊට අනුකූල වූ විඥාන කොට්ටාශයන්ගේ පහළවීම වේ. මෙතන ගැඹුරු තැනක් කල්පනා කරන්න. පටිච්ච සමුප්පාද විඥානය කියලා තියෙන්නේ මුලට එක ලස්සන්ට. ඒතර මේ විඥානය කියන එකට හේතු තුනක් වෙලා තමයි වෙන්නේ කවදා. ඒක මහා යුනිවර්සල් ලෝ එකක්. ශබ්ද තර මම අර උදේ කිව්වා වගේ ශබ්ද තරංගේ බාහිර අරමුණ තියෙනෝනේ, ඉන්ද්‍රිය තියෙනෝනේ, මානසිකාර්ය තියෙනවා. මෙතන මානසිකාර්යයට දීලා තියෙන්නේ මෙනී කිරීම කියලා. එතකොට මේ අපි සාමාන්‍ය තණ්හා කරන ගතිය තියෙන හින්දා තමයි මානසිකාරයට යන්න බලන්නේ. එතකොට ඒ වගේ කර්ම විපාකත් තියෙනවා. ඔය සම්බන්ධය හරි ලොකු සම්බන්ධයක් පින්වතුනි. පොඩි පහයක් නෙමෙයි. හේතුව මම කියවනේ විඥාණය මේ දාද නූතන ලෝකෙත් මොකද්ද කියලා හොයනවා තාම විද්‍යා න්‍යූරෝ සයන්ස් අනු න්‍යූරෝ මේ ෆිසිසිස්ලා ඒගොල්ලන් ස්නායු සම්බන්ධව ඒ කට්ටිය තාම හොයනවා. ඒක තාම භෞතික කරන්න බලනවා. ඒක තේරුම් ගන්න විදිය. ඔහොම කවදාකවත් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක වෙනස්ම එකක්. හැබැයි ඇඟ පාවිච්චි වෙලා ඒක සිද්ධ වෙන්නේ. එතකොට මේකට සමීපවම මේවා දැනුම දෙනවා ඉස්සර බෝසතාන් වහන්සේ. ඒ මොකද ඉන්දියාවේදී ඒ ගවේෂණයේ සෑහෙන දුරට ගියා. එතන මේ විඥාණය දැන් ඒගොල්ලන්ට දැක්කේ දිවස පහල කරා බුදුහාඳුටත් අභිඥායි කාලේ බෝසතාන් වහන්සේ හිටිට පහළ වුණාම පෙවුණා පෙර ආත්ම. එතන මේ ආත්ම කියලා දකින්නේ මොකද්ද? පහළ වෙච්ච රූප උයි විඥාණය මොකක් හරි. මොකක් හරි දැනිච්ච සංඥා වෙච්ච දෙයක් ඒ පෙර ආත්ම. අපි මොන හරි මතක් වුණා නම් පෙර ආත්මයක් ඕවානේ මතක් වෙන්නේ. එතකොට බෝසතන් වහන්සේලා ඒ කාලේ පෙරුම් පුරන කාලේ ඉෂිවරු මේ ශස්ත්‍රයේ සැරිසරනකොට දැක්ක මේ ගියාත්මවල මෙහෙම අපි ඇලුනා ගැටුනා කියලා කර්ම කරා හිතෙන් වචනයෙන් ක්‍රියාව. ඒවල විපාකයක් වශයෙන් තමයි ඒවා කොච්චර කාලවල ඒ කරපු කර්මවල කොච්චර කාල සීමාවල් තියෙනවද කියලා අන්න ඒව දැනුත් තිබ්බ ඒ කාලේ. ඒතකොට ඒව දැකලා තමයි ඒ වගේ ඉෂිවරු එදා රජවරු නැති වෙන කාලවල ඒ කාලවල ඊට පස්සේ නරක රජවරු නම් ඊට පස්සේ නැති වුණාන් පස්සේ හරියට කැලවල වලින් පිට වෙලා ඒව දකින හැකියාවක් තිබ්බා. එතකොට මේවත් එක්ක ඒතකොට නිදහස් වෙන්න බැලුවේ කොහොමද? දැන් බැලුවා මේ දැන් මේ කර්ම තියෙනවා ආයි ඉපදෙනවා. එතකොට මේකේ නිදහස් වෙන්න බැලුවා භවනාව පටන් ගත්තා. කැලවලට ගිහින් අයින් වුණා. එහෙම කරා. මොකද එතකොට ඒගොල්ලන් කරේ සමාධිය උපද්දවල ධ්‍යාන උපද්දවල. තේරෙන ධ්‍යාන අවස්ථාවේදී හිතේ ලෝභය නැහැ, ද්වේෂය නැහැ, පංචින්ද්‍රයන්ට ආශාව නැහැ. පංචින්ද්‍රයන්ට ආශාව අඩු වුණාම තමයි ධ්‍යාන කියලා එන්නේ. කවදාකවත් මෙහි ආස කෑමක් බලඳ බලඳ හොඳටම සතපිලා පංච නිවරණයන් අවුස්ස අවුස්ස සමාධියක් එන්නේ නැහැ. පංච නිවරණයන් පුළුවන් තරම් අවම කරගන්න කියන්නේ ඒකයි. පංච නිවරණයන් වලින් එන්නේ මේ తాවකාලිකව ෂණින් ස්පර්ශ වෙලා එන මේ මිරිඟුවක් වගේ දැනීමක්. තව ආසාව වැඩි කරලත් යනවා ඒක. ඒක තවත් හිත දුර්වල වෙනවා. නිකන් කුඩු ගන්න ගැලවෙන්න අමාරු වගේ. මේක මේ ඉන්ද්‍රියන් පංච නිවරණයන්ගේ අනිත් පැත්ත තමයි. ඒ පංච ඉන්ද්‍රියන් වලින් සද්ධාව, ඉන්ද්‍රිය සංවර යන්නේ ඒ වගේ අපි සීලය රැකගෙන මේ මොනවාද ඒව ස්පර්ශය කරන්න දෙන්නේ නැතුව ඒව මෙනී කළ ඇතුලේ තියෙන ආසාව සංසිඳනකොට අන්නේ සැහැළු මනසකම සමාධිය කියන ඒවා අත්දකින්න. මේ සමාධිය කියන එක අත්දකින්න හිත සුවපත් වෙලා මොන හරි අපි ප්‍රාර්ථනා කරන දේක් ඉෂ්ට කරන්නේ නෙමෙයි. ප්‍රාර්ථනා කරන ගති අඩු කරලා ගතිය නැතික. ඒ ගතිය නැති වෙනකොට එන සැනසෙල්ල සුවපත් වෙන. අන්න ඒක තමයි සංස්කාරයන් අඩු කරලා ඔන්න සමාධිය කියන්නේ. දැන් මේ වර්තමානයේ ඉන්න පිළිතුරට අර මං කිව්වේ හිස් කරගන්න මේ අරව මේවා රෙස්ට් කරන්න කියලා. ඔන්න ඕකට ඉබේම ගෙන්න ගන්න. වැඩි තින අපිට වෙන්ද ආස කරපු ඒවත් මේකට තරව ගන්න බලන්න. අපි ආස කරන පුරුද්ද මේ භාවනා සම්බන්ධවත් ඒක වෙන්න බලන්න. එතකොට භාවනා වෙන්නේත් නෑ, පීඩාවක් වෙනවා. අපි සරල කරගන්න ඕනේ මොනවත් නොකර ඉන්න පළවෙනිට. මොනවත් භාවනා කරන්න ඕනේ අඩු ගන්න කය හරි රෙස්ට් කරන්න, රිලැක්ස් කරන්න ඒක අපි බලන්න ඕනේ. ඊට පස්සේ මේ සමාධිය උන්වහන්සේලා ඊට පස්සේ මේ සමාධිය ධ්‍යාන කියන අවස්ථාවෙන් හිතන විමුක්තිය කියලා මොක්ෂය කියලා. හැබැයි භාග්‍යතුන්සේ දැක්ක මේක එතකොට මොකද්ද? එතකොට ඒක ඒ වෙලාවට ලෝභය නැහැ, ද්වේෂය නැහැ. හැබැයි අනුසය වශයෙන් ක්ලේශයන් ප්‍රහීන වෙලා නැහැ. එතකොට වෙන්නේ ඒ ලෝකයකට හරි ඉපදිලා මෙයා වෙනවා, ඉපදිලා ආයේ ඉතුරු වෙලා තියෙන මේකත් එක්ක ඉපදෙන්න වෙනවා. සදාහට ප්‍රහීන වෙලා නැහැ. එතකොට තව විඥානේ තවත් විඥානයකින් නිදහස් වෙන විදිහක් තමයි මෙයා කරන්නේ. මේ විඥාණයෙන් කොහොමද සදාහට විඥානේ, එතකොට මේ හට ගන්න ආකාරය දැනගෙන ඉන්න එපැයි. පටිච්ච සමුප්පන්නව මේ විඥානේ පහළ වෙන ආකාරය, මේක මහා විශාල මේ හොයාගැනීමක් පින්වතුනි. මෙතන දැන් මෙතන තේරුම් කරපු එකක්, මේක හේතු සහගතවයි. කවදා හරි මේ බාහිර අරමුණක් නැත්තම් කන විතරක් තියෙනවා නම් මනසිකාර කරාට මේ විඥානේ පහළ වෙන්නේ නැහැ. එතකොට කන ප්‍රශ්නයක් තියෙනවා නම්, බාහිර ශබ්ද එනවා නම්, මෙහි මනසිකාරය තිබ්බනම් ඒත් එන්නේ නැහැ. මේ තුනම මේක තියෙන්න ඕනේ. එතකොට තමයි විඥානේ කියන එකක් පහළ වෙන්නේ. මේක ලොකුවට මේ එතකොට මේ එදා සමාධියෙන් නිදහස් වෙන්න බැලුව ආයි ඉපදෙනවා දැක්ක පස්සේ ඒකත් දැක්ක. එතකොට කොහොමද මේ විඥානේ නිදහස් වෙන්නේ? මේ පඥාවෙන් නිදහසන ක්‍රමය තමයි භාගතුන් වහන්සේ පඥාවෙන් නිදහසන. එතකොට මේ භාවනා කරන ක්‍රමය, මේ භාවනාවෙන් මේ විශේෂම මේ ලෝකෝත්තර ප්‍රඥාව අවදි කරන මේක කරවන්නේ තමන්ව, තමන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ ලක්ෂණ ඒව තමන්ට ප්‍රකට වෙනකොට ඒක පඥාවට අයිති. එතකොටත් ඇති වෙනවා ලොකු නොඇලීමක්. දැන් මේ දහම් කරුණු මේ දැන් මේ මම මේක මේ විදිහට තේරුම් කරලා දෙන්නත් පින්වතුන්ලට පොඩ්ඩක් මේ දහම කල්පනා කරන්න මේ මොනවාද මේක එන්න ඕනේ. නැත්තම් දහම කල්පනා කරන්නේ නැතුව හරි යෝනිසෝමනසිකාරය සිද්ධ වෙන්නේ නැහැ. ගොඩාක් කල්පනා කරගෙන යනවා. හැබැයි අපිව පිසුදු කරන්නේ නැහැ. එතකොටත් ඒක තවන්තයක්. ඒකයි මම කිව්වේ අර යනකොට එනකොට වර්තමානට කය පිටරන එක වඩන්නත් ඕනේ වෙනම. අරම අනවශ්‍ය දේ බලන්නේ නැතුව මේක වඩන්නත් ඕනේ. තව ධනවාදී මේ ඇතුලේ තියාගන්න ඕනේ. මෙතන උනත් අර හිතේ නරකයි, මෙයා මට කරදර කරනවා, මෙයා මගේ මොකක් හරි. ඒක තමන් දකින්න ඕනේ. ඒක ධනවාදී හිතන්න පුරුදු කරන්න ඕනේ. ඒකෙන් තමන් ඒ ඇතුලේ ස්වභාවයක තියන්නත් ඕනේ. ඒවත් එක තමයි අවශ්‍ය කරන සමාධියට අවශ්‍ය කරන දේවල් එන්න. සමාධිය බුකින්ද තියෙනවා. සමාධියක් එනකොට අර හිස් කරපු අවස්ථාවක් එනවා. හිත හිස් කරුවම පින්වතුන්ලට ලොකු දේවල් හැකියාවල් අවදි කරන. මම කිව්වේ භෞතික හිර වෙලා තියෙනවා නම් ඒවට උනත් තමන්ගේ මේක මෙව කරන්න විදිහ තමන්ගේ නිරෝ සෞඛ්‍යපත්‍යෙන් තියෙනවා. දැන් අපිට ප්‍රධාන වශයෙන් ලැබෙන්න ඕනේ මොකද්ද? ධර්මය පැහැදිලි වෙන එක. ඒක තමයි මෙතනින් ප්‍රධාන වශයෙන් කරන්නේ. ඒකේ මොකද්ද වෙන්නේ? තමන් සංසාරේ ආයි සදහටම මේ වගේ අසන්න වෙන අවස්ථාව නැත්තටම නැති වෙන තත්වයකටපත් වෙනවා. ස්ථිර ගමනක ආරම්භ වෙන විමුක්තිය කරා. අපි අහලා තියෙන නම් සෝවාන් වෙනවා, සකදාගාමිනවා. ඒක ඇත්තටම වෙන එක තරම් දෙයක් නෑ මේ ලෝකෙ. ඉතින් තොර මේ සම්බන්ධය හරි ඉම්පෝටන්ට් පින්වතුනි. මම දැන කී දෙනෙක් දන්නවද කියලා මම මේක තේරුම් කරනවා. ගුරු සෝන්වංශයේ මේකත් එක්ක අද මම ආසනය පණිවිඩ දවසේ පොඩ්ඩක් රෙස්ට් එකේ එහෙමයි පටන් ගන්න ඕනේ. එතන මම වැඩි තියන්නේ මේ අන්තිමකෙන් පස්සේ පිනතුලා ගිහිල්ලා මේ මම තේරුම් කරනවා අර අපි දැන් රැස් කරන කර්ම අනුව කොහොමද අන්තිම චුතිසිතේන හැටි. කී දෙනෙක් උක අහලා නැද්ද? මම හිතන්නේ අනිවාර්ය අහලා තියනද? එහෙනම් එපා වෙලා ඇති ඒකත් එක නේද? ඒක හැම ප්‍රෝග්‍රෑම් එකක වගේ හම්දු කියනවනේ. ඒක පොඩි සාම්පල් එකක් ධර්මයේ කල්පනා කරන්න. එතකොට මේක අපේ ගුරු දේවන් වහන්සේ කියපු එකක්. ඒක මට ගොඩක් ප්‍රයෝජනෙ වුණා. මේක මම උන්වහන්සේත් එක්ක තනියම මේ දැන් පින්වතුන්ට දෙන මේක කරන් ඉන්නකොට මේක ලොකුවට මට උදව් වුණා. ඒක දැන් මේ දේශනාවෙන් එහා හාමුදුර කෙනෙක් හැටියට උන්වහන්සේගේ අත්දැකීමෙන් තේරුම් කරන විදිය මේ සූත්‍රවල මේ සරල සම්බන්ධය තණ්හාව කොහොමද පංච උපාදානස්කන්ධයත් එක්ක සම්බන්ධකමයි. ඒ තණ්හාව නැති කරාම විඥාණයට පිහිටීමක් නැහැ. තන ලොකු ගැඹුරු පැත්තක් තියෙනවා. මේක තමට ලාවට හරි තේරලා තිබ්බොතින් උදව් වෙයි. මේ අපි දැන් මේ කරන මේකත් එක්ක යම් අර ගැඹුරු මේක ඇති වෙන්න. මමත් පෞද්ගලික වෙච්ච දේ අනුව තමයි මාත් උපකාර කරන්නේ. මේක එක විදියක්. තව ඕන තරම් දේශනා තියෙනවා. දැන් මම අර මෙහෙ ඇවිල්ලා සක්මන් කරනකොට ඇතිවෙච්ච අත්දැකීම චචක්ක සූත්‍රය. චචක්ක සූත්‍රයේ මම ආචිලගේ දරුවෝ ඉන්නකොට දවල් කාලේ නිදහසේ කියවගෙන ගිහිල්ලා පස්සේ ඇවිදින්න පොඩ්ඩක් කාමරය ඇතුළෙමනේ වැඩ හිටියේ. ගිහිගාල හිටියේ. ඔහොම ඇවිදගෙන ඇවිල්ලා ඔහේ ඔහොම සක්මන් කර කර. ඔහොම නිදහසේ. අන්න එහෙම ඉන්නකොට පින්වතුනි මම ඒක අදත් කල්පනා කරා. මොකද මම ඉන්දියාවේ යම් අත්දැකීමක් ඇති වුණා මේ පාර. ඒ කියන්නේ සහැල්ලු කරොත් අතහැරියොතින් ඕන දෙයක් ඉෂ්ට වෙන්න පටන් ගන්න. අපි ඕන මොකක් හරි අධ්‍යාත්මික දෙයක නාමෙන් හරි අල්ලගෙන මෙහෙම ගියොත් අපි හිර වෙනවා. අපිට හිතාගන්න බැරි දේවල් ඉෂ්ට කරගන්න පුළුවන් මේ නිවන් මේ භාවනා කරන්නේ අන්තිමට මරණයෙන් හරි බේරෙන්න ඉඩ තියෙනවා. ඒක වුණා දන්නවද? කාට දුන්නේ ඒක? ශක්‍රදේවේන්ද්‍රට. ශක්‍රදේවේන්ද්‍ර අවශ්‍ය අඩු වෙලා බුදුහාඳුර මුණ ගැහෙන්න ආව බිය වෙලා. දැන් දැක්ක තව කලකින් වැඩ කලක් වැඩි කලක් නැ චුත වෙනවා. ඒක බුදුන් වහන්සේ මොනවද කරේ? බුදුන් වහන්සේ දේශනා කරා. ඒ දේශනාව කරාම් පස්සේ සෝතාපන්න වුණා. එතකොට මොකද වුනේ? ආය ආයුෂ දික් වුණා. ආය අලුත් ඒ භවණයම ආය මෙයා වුණා. දික් ඒ ආයුෂ දික් වුණා. ඒ සෞභාග්‍යත් ඔක්කොම ලැබුණා. ඊටත් එහා සෝතාපන්නත්. ඉතින් මේ දෙයක් ඒකේ තියෙනවා. මේක අනිවාර්යයෙන්ම තමන්ගේ තියෙන ඉහළම කුසලයේ අවදි වෙන්න ඉඩ තියෙනවා. බාහිර රූපය සහමුට පැමිණේද ඊට අනුකූලව. ඒක මම කියනවා ඇලිලා ගැටිලා සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරගත්තොත් මේ රිට්‍රීට් උත් මොනවත් වැඩි කරන්නේ නැතුව සමහර රිට්‍රීට් කරපුවාත් ඉන්නවා. උනාට මේ කරාට හරියන්නේ නැහැ. ඒ අපේ පෞද්ගලික ජීවිතයට ඇලීම නැති කරන තත්වයකට කරේ නැත්තොත් එහෙම කරලා අපි අර මේ නිදහස් වෙන සිත ඒ අවශ්‍ය කරන වීර්යයෙන් මේ ඇඟ විතරක් රිට්‍රීට් එකට ආවට හරියන්නේ නැහැ. ඒක අර තමන්ගේ උමනාව ධෛර්යය දැන් අපිට එදා දේශනා බුද්ධවනාහඳුර කියපු ගමන් මේ පොත් තරම් තනි වුණා. එතකොට අර වෙන අය හිටියා ඒ ආරණ්‍ය පොල්ගස් දුව ආරණ්‍ය. ඒගොල්ලන් අහුවා ඒගොල්ලන්ට තේරෙනවා මේ තරුණ කට්ටිය ඔච්චර වීර්ය කරන්න ඕනේද කියලා. ඒගොල්ලන් එහෙමට තේරෙනවා එහෙම කල්පනාවක් තිබ්බා. මගෙන් අහුවා අයියෝ ඊට පස්සේ ඒගොල්ලන් මුලට ඉතනේ මං නිකන් තරුණ ජීන්ස් ඇඳගෙන ටී-ෂර්ට් ඇඳන් ඇත්තරම ජර්මන් හාමුදුරුවෝ ඉන්ට්‍රඩියුස් කරාට මේ ඒ කට්ටිය බෑ කිව්වා මුලට. ඒක මගේ දෛවය ආන්දුලිත් මට කිව්ව වෙලාවේ කර්ම විපාක ඇති කියලා අන්තිම වෙලාවේ. එතන මඩිය මහානායක ස්වාමීන් වහන්සේගෙන් ලියුමක් කරන් මම ආවා. එතකොට මට දුන්නේ එදා මගේ ජීවිතය වෙනස් කරපු ගමනක්. මම දකින්න පිංගතුලටත් මේක මම එකයි මට මොනවද තිබ්බත් මේක හදිසියෙන් දහපු ප්‍රෝග්‍රෑම් එකක්. මම මට ලැබිච්ච අවස්ථාව අනිත් අයට ලැබෙන එක මම කොහොමද කොයි ප්‍රෝග්‍රෑම් එකක් හරි ඒක අඩු කරන්නවත් මේ වගේ වැඩසටහනක් විශේෂයෙන්ම ඒක මම මුණ දෙහි හරි කොහොම හරි වඩිනවා. ඒකනේ මොකද ඒක අපි කෙනෙක්ගේ පුදුම වෙනසක් කරලා දාන්න පුළුවන් අවස්ථාවක් නේ. හැරුම් ලක්ෂණයක් ඒ කියන්නේ ඇති කරන්න පුළුවන් අවස්ථාවක්. විශේෂයෙන්ම රිට්‍රීට් එකක් අවස්ථාවක්. ඉතින් රිට්‍රීට් එකට එන්න ඉන්න අය වුණත් කවුරු හරි එලි මහණේ හරි ඉඳලා මේක ඉතින් අර මේ එන්න පුළුවන් අවස්ථාවක් තිබ්බොත් මේ ඇප්ලිකේෂන් දාන්න නැතුව අර එහෙම ක්‍රමයකට හදන්න වෙනවා ඉස්සරහට නේද මාත්‍ය? මොකක් හරි නිකම්ම එන්න මොකද පවුනේ? අපි කවුද දන්නේ එහෙම මේ මොකක් හරි එහෙම එකක් හදිසියෙන් හිතට ආවතින් එන්න මේකක් වුණොත් එහෙම හරි එන ක්‍රමයක් කට්ටියට දාන්න. හැබැයි මේ ඉන්න කට්ටියට ඩිස්ටර්බ් වෙන්නේ නැතුව මොකක් හරි එකක් හද වෙනවා. ඉතින් ඒක නැත්තම් මොකද අපි දන්නේ නෑ මගේ එදා වෙනස් කරයි. ඉතින් ඒ බාධාස්සේ මම නැවතුණා මට හාම් උපදේශරම්ම විදතනකට යන්න ඉටි ඇද්දද කළා ආරම්භට. මට හීනයක් වගේ වුණා හාමුදුරු මට කිව්වා මේ කුටි තියෙනවා කියනවාම කිව්වම දැන් එම්ටි කුටිසිය කියලා ඔහම එතකොට මම හිතා තා අනිවාර්යෙන් වෙනවා. ඊට පස්සේ අර බාධා ආවමත් මම හිතාගත්ත ගහක් යට ඉන්නවා කියලා එළිය දූපතේ පාස්ටික් පාත්‍ර කරන් පිඩු සිඟාගෙන ඉඳලා ඇවිල්ලා හාමුදුරන් අහනවා කියලා. දැන් මේක පුළුවන් විදියට ළඟේ දැන් හාමුදුරු කිව්වනේ. හැබැයි ඉතින් මට ඉන්න ලැබුණා ඇතුලේ. ඉතින් ඉන්න ලැබුණාමත් ඒකේ කොච්චර වටිනාකමකින්ද මේ කරේ. ඇතර මේ ප්‍රෝග්‍රෑම් එකටත් එහෙම එනවා හරියට. සමාකලට අරෙම්මෙන් යන්න දෙන්නේ නැහැ සමාකට්ටි. කොහොම හරි ඇවිල්ලා ආවදී මෙහෙ මැරුණත් කමක් නැහැ කියලා අපෝයි ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම ඉඩකඩ නැහැ. ඉතින් කාර්කේ සැතපින මට ඒ ඕගනයිස් කරන කට්ටිය පෙන්නුවා. මේ අර කට්ටිය කාර්කේ තමයි ඉන්නේ දෙන්නේ තුන්දෙනෙක් කොන්නෝ. හැබැයි ඒගොල්ලන් විදලා තිනවා සෑහෙන දුක්. ඒගොල්ලන්ට මේක ඇප්‍රීෂিয়েට් වෙනවා. ඇත්තට හැබැයි පෙරපිනුත් තියනවා මේකේ වටිනාකම තේරෙන්නේ. ඉක්මනට මේක කරගෙන කරගෙන යන්න. ඒක ලෙඩවල් වලින් අරවලින් බේරිලා ඩිවෝසස් වලින් අරවයි මේවයි ඒ වස්සේ හැබැයි පටාචාරලා වගේ ඒ අස්සේ ඇත්තටම මේ පටාචාරය ඒ පින් තියෙන පටාචාර වගේම තමයි ඇත්ත කියනවා. මොකද ඒගොල්ලන්ට මේ ගොඩ වෙන්න මේ ආත්මේ ඒ ආත්මේ ඇවිල්ලා තියෙන්නේ ආයි කෙලින්ම ක්ලියර් කරන් යන මේකට. මොකද ඒ උනන්දුවයි ඕනේ. ඒ උනන්දුව තියෙනවා නම් ආයි නෑ බුදුරු පහළ වෙලා ඒ කොහෙන් ආද ඒක අපේ අතේ තියෙන පිංවතුනි. ඒක හරි වටිනවා දකින්නකොට. ඒ ගැම්මක් තියෙන අයට අනිවාර්යයෙන්ම මේ කාලේ ගැම්ම ලැබෙන්න ඕනේ. මේගොල්ලන්ට අනිවාර්යයෙන් මේක මම හිතනවා ඒක ගොඩ වෙන මේකක්. මොකද හාමුදුරුවෝ මේ ඇවිල්ලා බණක් කියන්න ආව නෙමෙයි. මේක අවංකවම මේක දහලා වීර්ය කරලා ගොඩ වෙන්න. මොකද හාමුදුරුවෝ යන ගමන් ඉන්න ගමන් මේක මේ කරන්න යුතුකමම කියලා කරන්න ඕන වැඩපිළිවෙලක් ඒක කරගෙන යනවා. මටත් ඉතින් මෙහෙ මේ මේවා ආයි අඩුවෙලා නැතිවෙලා නැතිවෙලා ආයි මේ මේ හේතු හදන කාලයක් වෙන්නේ නැහැ. මේක අපි යොම යන ගමන් මේක කරගන්න වෙනවා. ඉතින් එන්න එන්න විශේෂ වයසත් එක්ක මේක ශක්තිය වැඩි වෙනවා. යන්න ප්‍රැක්ටිස්. ඇත්තටම එදා තරුණ කාලේ ශ්‍රද්ධාවෙන් ඒක කරා. දැන් ඒක නැචරලි ඊට පස්සේ පොඩ පොඩ ඒක එහෙමයි වෙන්නත් උන. චුට්ට. ඒකයි මේක ට්‍රයි කර කර යනකොට ධර්මයේ එන්ජොයි කරන්න ඕනේ. විඳින්න ඕනේ. ඒක මේ නැත්තම් කොලක්කල් කරන්න බෑ. ඒක රසයේ සනීපේ විඳින්න ඕනේ. අබාධා ආවත් ඒක හිතන්න ඕනේ මෙඩල් කියලා. යුද පිටේ ඒක හැබැයි මෙඩල් වෙන්නේ නැහැ. ඕවට කලකිරලා අපි නොකර ඉන්නවා. ඕක රහස තියෙන කාටත් ඔය බාධා ප්‍රශ්න එනවා හරියට යනවනම්. හරියට යන්නේ නැත්නම් ඉතින් ඔය එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් මේක අභියෝග අනිවාර්යෙන් එනවා පින්වතුනි. තමයි අනුසය වශයෙන් දේවල් ඉතින් මුල් කාලේ වැඩියෙන් එනවා එන්න අඩු වෙනවා. වෙන වෙන ඒවා එන්න පුළුවන්. ඒවට ලෑස්ති. ඉතින් හැබැයි මුල් කාලේ වැඩි මං කිව්ව සාමාන්‍ය ලෞකික ජීවිතය ඇල්ල ගැටලා මෙයා කරාම කර්ම රැස් කරනවා. ඒ කර්ම වලට අපි එකට මැවිලා පේන්න ඕනේ. කර්ම රැස් කරනකොට තමයි ඒ රැස් කරපු විදියට තමයි අන්තිම මොහොතේ සිතුවිල්ලක් එනවා. ඒතරේ සිතුවිල්ලයි අපේ හිත තණ්හා කරන ගතියයි ඒ කෙලෙස්ට අදාළ කර්මයි දෙකම තියෙන හින්දා ඔන්න මේ සම්බන්ධය වෙනවා මේ තුනේ. එතකොට තමයි මනෝද්වාරේ මනෝ විඥානේ පහළ වෙලා ඔන්න උප්පත්තිය වෙන්නේ. මං හිතන්නේ ඔක ඔක්කොම අහලා තියෙනවා. මේක මෙතනට ගලපන්න ඕනේ පිටුදුනේ. මේ කන්දයන්ට පංච උපාදාන ස්කන්ධ ඒ වෙලාවේ ෂණයෙන් පහළ වෙනවානේ. රූප වේදනා සංඥා තියෙනවා. පොඩි බබා වුණත් එහෙම ඉපදිනකොට මෞතුමිය මවකගේ මේ කියන්නේ මුල්ම අවස්ථාවේ වුණත් ඒ විඥානේ වැඩ කරන්න පටන් ගන්නවා. එහෙම නැතුව මේ මස් කැල්ලක් වර්ධනය වීගෙන යන්න බෑ. එතකොට මේක මොකද්ද සම්බන්ධ වෙලා තියෙන තණ්හාවත් එක්ක? තණ්හාව මේ ප්‍රඥාවේ මොනවද කරන්නේ? සීලෙන් උත් අඩු කරන යම් ප්‍රමාණයට සමාධියෙන් උත් අඩු කරනවා. ප්‍රඥාවෙන් මේ වගේ ධර්ම මෙනී කරනකොට කල්පනා කරනකොට කුඩා කඩු වෙන පටන් ගන්නවා. හොඳටම පැහැදිලි වෙනකොට සැහැණ ඇතුළෙන්ම තමන්ගේ හැඟවිලා තියෙන ආශා කරන ගතිය ඇතුළෙන්ම නැති කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණාම් පින්වතුනි ප්‍රශ්නයක් මං කිව්ව හිතන්න එපා. එහෙම වුණොත් තමයි එකපාරටම රහත් වෙලා ලෝකෙට ප්‍රශ්නයක් වෙයි කියලා. තමන් ලෝකෙ ලොකු ආශිර්වාදයක් කරනවා. තමන් ඉන්න තැන්වල එදා හිටියන්නේ සෝතාපන්න වෙච්ච මාර්ගඵල ලැබපු එදා මහත්තුරු ඉන්නවා, ඒගොල්ලන්ගේ නෝනලා ඉන්නවා. ඒ අස්ස හිටියා ගිහි ජීවිත. ඉතින් දැන් මෙහෙම බුදුහාඳුරේ මේ වගේ විවේක ගන්න කියනවා ගිහි පිරිසට. හේතුව මොකද? විටින් විට මේ මාර්ගඵල අවස්ථාව ඇති කරන්නේ. ඉතින් අර විදියට ගිහි ජීවිතෙත් සැහැල්ලු කරන් ජීවිතය ඔහොම විඳින්න දෙනවා, ඔහොම රිලැක්ස් එකේ ඒවා බණ පොත් බලන් ඉන්නවා නම් ඒවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ වගේ ගැම්මකින් වෙන අවස්ථාවකදී ඒක ලොකු අවස්ථාවක් තමන්ට ඒ පුරුද්දවත් අඩු ගන්න ඇති කරගන්න කවදා හරි තමන්ට මේ භවයේදීම අර දුක් වෙන ගතිය, පීඩාවෙන් ඉන්න ගතිය නැති වෙන තත්ත්වයක් පුරුද්දක්. මාත අවුරුදු 18 නම් මේක කරනවා. සාමාන්‍ය ප්‍රශ්න තිබ්බන් තියෙනවනේ විභාග වලට එනවා. ඊටත් දෙමාපිය සතුටු කරන්නේ ඔහොමම එනවා. ඔහොම හැබැයි එදා ඉඳන් පුරුදු වුණා වර්තමානයේ ඉන්න. ඔය දැන් එයාපෝට් එකට ගුණත් මම ඒ කාලේ යනකොට මනසකයි ගිහි කාලේ. භාවනා කරලා යන්නේ. අර යනවා මෙහෙ යනවා කියලා ඒව කල්පනාව සංසිඳවගෙන දොර වහගෙන අර සනීපේ යෝගී යනවා. ගිහි කාලේ. ඕක අපි පුරුදු වෙන්න ඕනේ පින්වතුනි. භාවනාව කියන්නේ වර්තමාන හිත තියාගන්න ලෝභය නැහැ, ද්වේෂය නැහැ. මේ සනීපවල් ගත්තා කියන්නේ ලෝභය නැහැ, අඩුගානේ ද්වේෂය නැහැ. ඒව නැතුව මේ මොහොත මොනවාරි වෙන දෙයකින් එන සතුට බලාගෙන යන්නේ නැහැ. ඒකට ඒවා වුණත් එකයි නැතත් එකයි. අන්න ඒකට නිවනට සමීප වෙන ජීවිතයක්. නිවනට කරා නිවන නෙමෙයි ඒක. හැබැයි නිවනට ඔහොම කෙනෙකුට බණ පොත් මේ දේශනාවල් ගැඹුරට වැටෙන්න ඉඩ තියෙනවා. එයාගේ ජීවිතයේ සාරවත් නාස්තියක් නැහැ, පොහසත්, අධ්‍යාත්මික පොහසත්. නැත්තම් බලන්න හැමදේම තියෙන මූණවල් බලන්න කට්ටියගේ. ඇත්තටම දුප්පත් අය බොහොම සෑහෙන. මොකද පොඩි දෙයක් නම් සතුට කරන්න පුළුවන්. සමා කට්ටිය ඉන්නවා බොහොම සරල දෙයක්. අනිත් කට්ටිය ඉන්නවා සමා කට්ටිය බලන මූණවල් තේරෙන මොකක් විලාද කියලා. යන්නේ නිකන් අර මේක ඇත්තටම රත්තරන් කේජ් එකක් වගේ, මොනවා ෆූඩුවක් වගේ. ඒ භෞතික දෙයින් තමන්ගේ තියෙන උමනා ආශාකම් වලින් සෑහෙන තමන්ගේ තියෙන සතුට සැනසෙල්ල අඩු කරන්නේ නැති කරගෙන තියෙනවා. ඉතින් මේක අපි අනිත් පැත්තට ගහන්න ඕනේ. බැරිකමන්න මේක දවසත් මං ඉඳන් හෙට අනිද්දාත් එහෙම ඉන්න අරකයි මේ ධර්මයේ දන්න කෙනෙක් හැටියට මම මේ හම්බිච්ච කට්ටිය නම් මේක අනිවාර්යයෙන් මුදේ කාලේ ඒ ප්‍රැක්ටිස් එකක් කරලා එහෙම දැම්මම පටන් ගන්න තියෙන්න ඕනේ අනිවාර්යයෙන් ඒත් මේ භාවනාවට එකතු කරන්න ඕනේ මෛත්‍රියෙන් ආනාපාන සතියෙන් උදේ සමාධිගත වෙන එකටයි අර ධර්මයේ මෙනී කරන එක පොත කියවන එක මෙය වැඩපිළිවෙල දෙක තුනම දානවා නම් මේ ඊට පස්සේ එළියට යනකොට සීල් රැකගෙන යන විදියයි සීය පීඨණ යන එකයි අන්න එහෙමම නිරන්තරයෙන්ම දානවා නම් ගැටලුවක් නෑ තමම් මම මේක හෙට කවර් කරනවා පින්වතුනි හැබැයි මම එක සූත්‍රයක් තව මේවා කළා මොකද දාශේවෙනි පිටුව පල්ලෙහා තියෙන්නේ පල්ලෙහා පිටුව වලින් දාශේවෙනි පිටුව නැත්තම් උඩ පිටුවේ 367 නකුල පිටු සූත්‍රය කියලා තිනවා මේක කෙටියෙන් කියනවා නම් කියා එදා අපේ ඔස්ට්‍රේලියාවේ එදී සිඩ්නි වල නෙමෙයි කොහේ හරි මේ බ්‍රිස්බේන් වලද නැහැ මට මතක නැහැ. තව තැනක් තියෙනවා ඒ ස්ථානයේ දින්නකොට නන් කෙනෙක් හිටියා මේ ඒ නන් මොකද්ද ආව පළවෙනි දවසේම මිග්‍රේන්. මම කියනවා සාමාන්‍යයෙන් ඇත්තටම මේ ප්‍රතිස්ථානට එන්න යනකොට අනිවාර්යයෙන්ම අර අපේ අන්ඩර්ලයින් තියෙන දේවල් එන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම පළවෙනි දවසේ. පොඩ්ඩක් අන්තිම දවසේ. හැබැයි පළවෙනි දවසේ එන්න ඉස්සෙල්ලා. ඉතින් මම දකින්න විදිහට 160ක් මේවා තියනනම් ඔන්න ඒවා කාගෙන එනවා. මොකද ඉතින් 150ක් තියනනම් ඔන්න මේකේ කොහොම හරි යාව එයාට ඇවිල්ලා පුදුම උනන්දුවක් මිග්‍රේන් එයාට මේ ආලෝකය බලන්නත් බැ පුදුම අමාරුයි. එයා මේ සූත්‍රය හන්ත මේක විතරයි බලන්න උනේ මේ වගේ උදේ කාලේ. ඊට පස්සේ කුටියෙම හිටියා. එයා ගියන් ගියෙත් නැහැ කොහෙවත් ડોක්ටර් කවටත් මොනවත් මම පස්සේ බලන්න ගියා මෙයා අර කළුවර කාමරේ එහෙ බලාගෙන ඉන්නේ ආලෝකේ පොඩ්ඩක්වත් බලන්න බෑ. ඉතින් එයා කෝනේ ස්වාමීන් වහන්සේ I am මම පොඩ පොඩ කියවනවලු ඉන්න ගම ඇතුළේ නම් කමක් නෑ. එහෙම ඒ එහෙම උනන්දුවන්නේ අවශ්‍ය අපේ මොන විපාකයක් විඳින්න උනත් අපි ඒ කරගෙන ගියා මේක ඊට පස්සේ යාගේ අම්මටත් අම්මව බලාගෙන ඉන්නේ රටේ මේ මොනවද අම්මටත් අම්මත් ඒ පොත ඒගොල්ලන් වෙන ඕස්ට්‍රේලියානු ජාතිකනේ. ඉතින් අම්මත් ඒ පොත බලාගෙන කියවනවා. ඉතින් ඇත්තටම මේක මේකත් වටිනවා. මේක සූත්‍රයක් වුණත් ප්‍රායෝගිකව Tamanට එකක් වුණත් ඇති. හැබැයි මෙතනදී අර මේ වැඩසටහනේදී පොඩ්ඩක් දිකට දාලා තියෙනවා. ඒක පොඩි හේතුවක් තියෙනවා. ඒක එකක් තියෙන්නේ අර වගේ හිත පුරුදු වෙන්නයි පුහුණු වෙන්නයි තව බබෙක් වගේ කවුරුරි ආවනම් මේකෙන් පිට වෙනකොට මොනවත් තේරුම් නැතත් යම් දෙයක් වෙලා යනවා. ඒකට තමයි අර ඒක මම අර පුදු ගානක් කියાવી ඒක ඉවර කරන්න ඕනේ ඒ කාලේ වෙනකොට. එතකල් පොඩ්ඩක් මෙනී කර කර කරන්න පුළුවන් වෙලාව මදි කියලා හිතනොත් ඉක්මනට කියවන්න වෙයි තේරෙන්නේ නැතුව. ඒක කමක් නෑ. එහෙමයි පළවෙනිටම ආපු කට්ටිය. දෙවෙනි පාර ආපු කට්ටිය නම් අරම බොහොම සුවයෙන් අර අරක ගණ්ඩ බලන්න ඕනේ අල්ල ගණ්ඩ බලන්න ඕනේ අර වගේ දහම කල්පනා කරන එක හිතේ. ඒ කියන්නේ සක්මනේ එහෙම. කී දිනක සක්මනේ දැකලා තියෙනවද මං අර කරනවා නොකර දැකපු නැති කවුරුත් ඉන්නවද? මම පෙන්නන්නම් ඕනනම් හෙට පෙන්නනවා අද කොහොම. ତොර මේකෙදි එන්නේ වයස්ගත වෙච්ච උපාසක මාතේ නකුල පිතු. බොහොම මේ ඇඟ දුර්ල මේ දුර්වල බොහොම අමාරුවෙන් වයස්ගතව ඇවිල්ලා බුදුහාඳුනු කියන කෙටියෙන් බණක් කියන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ කියනවා ඇඟ ලෙඩුණාට හිත ලෙඩ නැතුව තියාගන්න කියලා. මම කෙටියෙන් කියනවා නැත්තම් කියවන්න වෙලා යනවනේ. එතකොට මොනවත් ඊට පස්සේ එනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දකින්න මේ උපාසක මහත්තයා බොහොම දිස් වෙනවා. එතකොට අහනවා මොකද්ද බුදුන් වහන්සේගෙන් ධර්මයක් ඇහුවද? ශ්‍රවණය කරාද? එතකොට ඔව් මොකද්ද කිව්වේ කියලා දේශනා කරා. එතකොට කියනවා ඇඟ ලෙඩ වුණාට හිත ලෙඩ නැතුව තියාගන්න. එතකොට අහනවා තව ප්‍රශ්න කරේ නැද්ද? ඇඟ ලෙඩ හිත ලෙඩ කොහොමද? ඇඟ ලෙඩ හිත ලෙඩ නැත්තේ කොහොමද? තොර කියනවා එහෙම ඇව්වේ නෑ. හැබැයි ඔබ වහන්සේම කියන්න පුළුවන් ඔබ වහන්සේකට කියලා ආර්දනා කරනවා. අන්න ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා. දහත් වෙනි පිටුවේ දැන් මේ ඔක්කොම මං කිව්වේ කමඨහන් වගේ කියලා. මේක දහම් කරුණක් ගන්නව නෙමෙයි, අදහස් ගන්නව නෙමෙයි, තමන්ගේ අවධානය යොමු කරන්න පාවිච්චි කරන ඒවා. එතකොට මෙහෙම සැහැල්ලුවෙන් ඉඳ ගන්නත් ඕනේ, තමන් දිහා බලන් ඉන්න ඕනේ, වර්තමානයේ හිත ගේන්නත් ඕනේ, එහෙම සනීපෙන් ඉන්න ඕනේ. එම හරියට සමීපයෙන් ඉන්නකොට තමන් සාමාන්‍ය හුස්ම ගන්න එක නොටිස් වෙන්න ඕනේ ස්වභාවිකව. එහෙම වෙලා තමයි මේවා කියවන්න ඕනේ. ඒ සමීපයෙන් ඉන්නකොට. ඒ කියවන ගමන් හුස්ම එහෙම උඩට යනවා පල්ලට යනවා. ඒ තැම්පත් භාවයේ චුට්ට චුට්ට ගන්න දෙනවා පිමුතුනි කපාටවලිනේ. නැත්තම් අර හුස්ම තේරෙන්නේ අරක කල්පනා වෙනවා. ඒ කියන්නේ ගොරෝසුිතාම. ඉතින් අර ඒක කායගත සත්‍යයට සමීපල ඒක අස්වභාවිකව එකපාරටම ගන්න බෑ. හැබැයි මෙම හෙට අනිද්දාමට අවල් බලනකොට ඒක චුට්ටක් ඒවි. ඒකට හරි විදියට මේක කමඨහන් කරන ආකාරය තේරුමක් ඒවි. නැත්තම් මේක දන්නවනේ මේ අහලක් තියෙන. මේක මොකද Tamanට පේන අවස්ථාව ඇති කරන්න මේ බලන්නේ. මේ ධර්මයේ මේකෙන් වැටහෙන එක වෙනවා කියනවා උදාහරණ දෙනවා. මොකද්ද අශ්වයේගේ වලිගයේ තියෙන කෙන්දක් අරගෙන 16කට කඩලා ඒක කළුවර රෑ කමාවස්ස්‍ය රාත්‍රියකට රාත්‍රියක ඈත තියලා කොච්චරද ගානක් යුදුම් ගානක් ඈත තියලා කීයකින් විදිනකොට ඒක පසාරු කරන් යන්න පුළුවන් සියුම් භාවයක්. දැන් පින්වතුනේ සියුම් භාවය කොහමද ගන්නෙ? සමාධිය. සමාධිය ගන්නෙ මේ සීල් මේ සමේ මොකද්ද කියන්නේ පොඩ්ඩක් හරි මං කියවර හිත ඉස්කලා ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව මේ ප්‍රශ්න වෙච්චේවනේ කියලා අර ඒක කරවතින් ප්‍රශ්න දැනෙන්නේ නැති එකක් පොඩ්ඩක් මෙයා වෙනවා. ප්‍රශ්න වලට දුක් වෙන්නේ නැති අමාරු වෙන්නේ නැතිනකොට ඒ කර්ම කැපෙනවා, කර්ම ගෙවෙනවා. ඒ වට තමන්ගේ මේක වෙනවා අරම කල්පනා කර කර ඉන්නකොට ඒ ප්‍රශ්න වැඩි කරනවා. ඉතින් දැන් මට අද දවල් කෙනෙක් හම්බුණා. ඒගොල්ලන්ට මේ කාල සීමාවේ ලොකු ප්‍රශ්න ටිකක් යන කාලයක්. වැඩි තියෙන්නේ එයාට තේරෙන්නේ නැහැ ඒගොල්ලන් ඉගෙනගත්ත ක්‍රම අනුව අර කෙලින්ම ගැඹුරු කියන්නේ අඩු ගානේ 100 සතිය හරි ඒවම වඩන එකක් තමයි දන්නේ. අනිත් ඔක්කොම මේ පූජාවල් මේ කරණේව හැදිලා තියෙන පින්වතුනි මේ මිනිස්සු හදාගෙන තියෙන ඒකට හරියන්නේ එකක් හැටියට. ඒකම නිවනක් කරන එක තමයි වැරදි. ඒකෙත් දැන් පිටවීමක් තියෙනවා. මම ඒකට තේරුම් කරා. ඉතින් අඩුම ගානේ දැන් ආයේ යාට වෙලා තියෙන මේ කාලෙදී හරියට නිකන් පපංච කියලා කියන්නේ. දැන් මෙහෙම නිකන් හොඳට ගැඹුරේ මෙහෙම කල්පනා කරලා එක හිත තියාගෙන යන්න බැරි කමක් තියෙනවා. අර වගේ එක එක කල්පනා එනවා වැඩි. ඉතින් මට තේරෙනවා යාට යන කාලය අනුව karma අනුව එයා තුන් සූත්‍රය හරි කියනවා නම් භාවනා පටන් ගන්න ඉස්සෙල්ල ඒක යට අනිවාර්යම උදව් වෙනවා. ඒකයි මේක එක පැත්තක් නෙමෙයි. ඒක Tamanට අර සද්ධාව කියන පැත්තකුත් තියෙන්න ඕනේ. ඒ සද්ධාවත් එක්ක මොන හරි වතාවතක් කරණේවත් තියෙන්න ඕනේ. අද කාලෙට මේ දා කාලෙ වගේ කෙලින්ම මේ වදන් නැහුනම නිවන් දකින්න තත්වයක් එක හිතාගන්න අමාරු කට්ටියට. ගොඩක් ගොරෝසු කර්මයි බාධා තියෙනවා. ඒව සංසිඳගෙන මේක වටහා ගන්න බැරි කමක් නැහැ. හැබැයි අපි නිහතමානී වෙන්නත් ඕනේ. අපි තන අරකයි මේක පොඩි මේකෙච්චර හරියන්නේ නැහැ. ඒකෙන් වෙන පැත්තක් තියෙනවා. හැබැයි ඒවම පිළිත් කිය බුදුන් වැඳ වැඳ ඉන්න එකම නෙමෙයි. ඒකම කරොත් ඉතින් එතකොට අන්න මේ මොනවාද නියම දේ වෙන්නේ නැහැ. ඔය දෙක තුනම කෙරෙන්න ඕනේ හිත දුවන වෙලාවටයි. තමගේ සාමාන්‍ය ගොඩක් එතන බෝධියකුත් තියෙනවා. නැත්තම් පිළිත් ටිකක් සජ්ජහන කරන්න පුළුවන්. මේ මොන හරි ඩිස්ටර්බ් වෙන එකක් තියෙනවා නේද? නැත්තම් ඕන්නේ බුදු රූපේ රුව සීපත් කරලා මෙහෙම හිතෙන් අනුමෝදන් කර මේවා කරන්න ඕනේ, අදිෂ්ඨාන කරන්න ඕනේ. ඔබ වහන්සේගේ ආශිර්වාදය මේ දහම මට වැටහෙන්න උන්වහන්සේව සීපත් කරන්න ඕනේ පිළි. අපි එහෙම ඉස්සර කරනවා මේ සූත්‍ර කියවනත් එක්කම. එතකොට මේ කැලවල් වල ඉන්නකොට මේක එහෙම කරනවා. ඒක වෙනම බුදු වන්දනාවක් කරන ලොකු ගාථා කියලා නෑ නෙමෙයි මම. අර විදියට උන්වහන්සේ මේ වෙන පුද්ගලෙක් හැටියට සීපත් කරලා මේවා කරනවා. එතකොට ගෘහපත්‍ය මේ 17 වෙනි පිටුවේ දෙවෙනි පරිච්ඡේදයේ ගෘහපත්‍ය ස්වාමිනී කොපමණකින් ලෙඩ ශරීර ඇතිව ලෙඩ සිත් ඇතිවන්නේ වෙයිද? කොපමණකින් ලෙඩ ශරීර ඇතිව ලෙඩ සිත් නැත්තේ වේදයි වැඩිදුරටත් භාගතුන් වහන්සේගෙන් විමසන්නට සිතුනේ නැද්ද? ස්වාමිනී සරියුත් තෙරුන් වහන්සේගෙන් මේ කීමේ අර්ථය දැන ගැනීමටයි අප දුර සිටමත් එන්නේ. මේ කීමේ අර්ථය සැරියු තෙරුන් වහන්සේටම වැටහෙන්නේ නම් හොඳයි. ගෘහපතිය එහෙනම් අහන් හොඳින් මෙනෙහි කරන්න කියන්නම්. එසේ ස්වාමීන්, නකුල පිය ගෘහපති සැරියු තෙරුන්ට පිළිතුරු දුන්නේ. සැරියු තෙරුණෝ මෙසේ වදාළහ. ගෘහපතිය ලෙඩ ශරීරය ඇතිව ලෙඩ සිත් ඇතිවන්නේ කෙසේද?
ගෘහපතිය මේ ලෝකෙහි ආර්ය නොදකින, ආර්ය ධර්මයේ අදක්ෂ, ආර්ය ධර්මයේ නොහික්මුණ, නුගත් කෘතඥය රූපය ආත්මයයි හෝ ආත්මය රූප ඇත්තකෙයි හෝ ආත්මයේ රූපය පවතී හෝ රූපේ ආත්මය පවතී හෝ රූපේ මමයි මාගේ රූපයයි කියා හෝ තණ්හාදිට්ඨි වශයෙන් ගිලගෙන සිටි. ඔබ ටිකක් නැවතිලා තමන්ගේ ඇඟ ඉඳන් ඉන්න හැටි හරි ඉන්න ආකාරය මෙනෙහි කරලා මේ මම මේක තුල ඉන්නවා කියන මේ කොහොම වුණත් මම කියාගෙන ඉන්න අදහස මේක අපි සාමාන්‍යයෙන් ඉන්න විදිය. අපි සාමාන්‍යයෙන් අවිද්‍යාවෙන් ඉන්න විදිය පොඩ්ඩක් ඉන්න ආකාරය කල්පනා කරන්න ඕනේ. අපි ගැන හිතලා. අපිට මම කියන අදහස එන ආකාරය දැන් ඇවිල්ලා තියෙනවනේ කොහොමද? සාමාන්‍යයෙන් ඒක එතකොට මේ දෘෂ්ටි වශයෙන් අපි ඒක මොකද අධික බැඳීමත් එක්කයි ඒක එන්නේ. අපේ ළමයින්ට හරි ඥාතීන්ට හරි ගොඩාක් කයට තියෙන බැඳීමත් එක්ක කයත් එක්කනේ අපි ආශ්‍රය කරන් එයාගේ ඇසිරෙන විදිය ඒවට අපි ඇලෙනවා. ඒ කියන්නේ වේදනා සංඥා පහළ වෙන ආකාරය හිත ඇතුළේ හිතටයි ඇඟටයි තමයි ඇලෙන්නේ කෙනෙක්ගේ. ගතිගුණ කියලා හිතේ පහළ වෙන දෙයක් නේ. ඒතකොට මේ මොනවාද මේ ඇලීම නැති වුණොත් මම කියන මම කෙනෙක් නෑ කියන එක වැටෙන්න පටන් ගන්නවා. ඕන දෙයකට අපි දැන් ඔය සමාකලට ඔය දැන් මාත් එක වඩම්මනේ දැන් නම් යා එම් කියන්නේ අද සෑන් දිනු වෙලා මම හිතන්නේ මල්ලි මම වඩම්මනේ දෙමළ මල්ලි කෙනෙක් ඉන්නවා එයා සමාගලට අර මොකද්ද වාහනෙත් එක කතා කරනවා එයා නිකන් වාහනේ ඇත්තරම මේ මොකද්ද කෙනෙක් හැටියට ගන්නවා එයා එච්චර බැඳිලා ඒකට ඉතින් මෙයාට බඩගිනි දැන් හම්දි මම හොඳට ගිනිනවා අපි කියලා එයා කතා කරනවා සමාගලට මම කෑම දාන එක තමයි කෑම දෙන එක තමයි පෙට්‍රල් ගන්නවා කියලා කියන්නේ ඉතින් එයා ඒ විදිහට කරනවා. එතන මේ යකඩ ගොඩකට නෙපින්වතුනේ. ඒ වගේ තමයි අපි මේ මස් ගොඩකට අපේ බැඳීම මේකත් එක්ක. එතකොට මේ මේක තමයි මේ වගේ මේ දෘෂ්ටිය එන්න ඕන පුළුවන් ආකාර මම ඒකේ ඉන්නවා ඒක මම කියන කෙනා මේ ඇඟෙන් පිට දෙයක්. අන්න එහෙම එම එන්න පුළුවන් දෘෂ්ටි ටික තමයි මේ කියන්නේ. එතකොට ඒක අපිට දාන්න ඕනේ. මේ අපි දැන් මම කරගෙන ඉන්න හැටි 100න් ඉන්න ඕනේ. මෙතන කියපු ආකාරයට තොර එහෙම ඉන්නකොට දැන් තාමණින් අපි එහෙමනේ ඉන්නේ. තණ්හා දිට්ටි වශයෙන් ගිලගෙන සිටි මම රූපය වෙමි. මාගේ රූපයයි ගිලගෙන සිටන ඔහුගේ ඒ රූපය ජරා මරණයෙන් පෙරළේ. වෙනස් වේ. රූපය පෙරළීමෙන් වෙනස් වීමෙන් ඔහුට දුක්ඛ දෝමනස් උපායාස උපදි. දැන් එහෙම කරන් ඉන්න කෙනෙකුට එක්කෝ නාකි වෙනවා, එක්කෝ මැරෙනවා, එක්කෝ අපි කියමු මේ වයස්ගත වෙනවා, හරි ලෙඩ වෙනවා. මෙය වෙනකොට එයා දුක් වෙනවා ඒකත් එක්ක. මට වුණා කියලා තමයි හිතෙන්නේ. තොර මේක තමයි සාමාන්‍ය විදිය. තොට රූපේ පෙරලීමෙන් වෙනස් වීමෙන් ඔහුට දුක් දෝමනස් උපායස උපදී. වේදනා සංඥා සංකාර විඥානේ ආත්මයයි හෝ ආත්මේ වේදනා සංඥා සංකාර විඥානේ ඇතිකයි හෝ ආත්මෙහි විඥාන පවතී හෝ විඥානේ ආත්මේ පවතී හෝ දකි. විඥානේ මමයි මාගේ විඥානය ගිලගෙන සිටින වැළඳගෙන සිටින ඔහුගේ විඥානේ පෙරලේ. වෙනස් වේ. විඥානේ පෙරලීමෙන් වෙනස් වීමෙන් ඔහුට දුක් දෝමනස් උපායස ගෘහපතිය මෙසේ ලෙඩ ශරීරයත් ලෙඩ සිතත් ඇතිනි. එතකොට පින්වතුනි දැන් මේක දැන් අපිට ලේසි ඇඟ මම නෙමෙයි කියලා ටිකක් හිතන්න. ඒක කවවරි ඒකනේ මොන හරි වචනයක් අපිට මේව ආරාමයක් කිව්වොතින් අපි හිතන විදිහට මේ මට වුණා කියලා හිතනවා. එතන අපි මේක ශබ්දයක් මේක කනට ආපු ආකාරය මේ කන මගේ නෙමෙයි ශබ්ද මගේ නෙමෙයි ශබ්දෙන් හින්දා හටගත්ත දැනීම් සංඥා සංකාර ඒ ටික ඔක්කොම මගේ මේ පහළ වෙච්ච සිත මගේ නෙමෙයි කියන එක තමන්ට වෙනම වඩලන තිබුණොත් එකපාරටම බෑපෙන්න. ඉතින් මං ඒවා අපිත් දැන් අපිව පුරුදු වෙලා තියෙනවා. දැන් ගොඩාක් මෙහෙම කීව කීව යන නෙමෙයි. එක එකට අපිට ගලපලා අපිව අතරවන්න. දැන් මේව හරියට එහෙම කරනවා නම් ගලපනවා නම් තමන්ට ඒ ෂණින් සැහැල්ලුවක් එනවා. ඒ කියන්නේ මේ මොකද්ද මේ තව අතරවනවා තමන්. ඒ අතරවන එක අත්දැකම අත්දකින්නකොට මේ මහන්සියක් නෑ සූත්‍රේ බල බල යනවා. එම ගලප ගලප අතරර යනකොට ඒතකොට මහා ප්‍රඥා මේකත් අවදි වෙනවා තමන්ගෙත. මම පුදුම ඖෂධයක් මොලේට ඒ ස්නායු හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේ මේක දැන් මේ විදිහට බලනකොට වැළඳගෙන සිටි. ඔහුගේ විඥාන වෙනස් වේ. විඥානේ එතකොට ගෘහපතිය ලෙඩ ශරීරයත් ඇති ලෙඩ ශරීරය ඇතිවත් ලෙඩ නැති සිතක් ඇතිවන්නේ කෙසේ? දැන් අර විදිහට කරනකොට තමන්ගේ හිතත් කයත් ලෙඩයි හිතත් ලෙඩයි. දැන් එතකොට බුදුහාඳුරෝ නෙමෙයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ආන ගෘහපති ලෙඩ ශරීරය ඇතිවත් ලෙඩ නැති සිතක් ඇතිවන්නේ කෙසේද? ගෘහපතිය මේ ලෝකයේ ආර්යයන් දක්න ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මුණු උගත් ආර්ය ශ්‍රාවකයා රූපේ ආත්මයයි නොදනි ආත්මේ රූපයත්තකයි හෝ නොදනි ආත්මේ රූපේ පවති හෝ රූපේ ආත්මේ පවති හෝ නොදනි රූපේ මමයි මාගේ රූපයයි තණ්හා දෘෂ්ටි වශයෙන් නොගෙන නොමැඩෙන සුළුව සිටි රූපේ මමයි මාගේ රූපය රූපයයි තණ්හා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන වැළඳ නොගන්නා ඔහුගේ එම රූපය ජරා මරණයෙන් පෙරළේ. එහෙම දෘෂ්ටි ගන්න නැතිව හිටපු තරමට අඩුගානේ අර සතර ධාතු වශයෙන් හරි බලලා තමන් ඒ විදිහට අයින් කරලා තියාගත්තොතින් ඒක සෑහෙන උදව් වෙනවා තමන්ට විපතක්පත් වෙලාවට. ලෙඩක් හැදිලා ඉස්පිතාලට ගෙනිච්චොත් චෙක් අප් කරන වෙලාවට. එහෙම නැතුව කෙනෙක් බැනගෙන ආපු වෙලාවට. දැන් ගොඩක් අය ඉන්නවා නෝනා බැඳගෙන ඉන්නවා මහත්යම් බැනගෙන. අර ධාතු මනසිකාරය ඒ ඔස්සේ ඒගොල්ලන්ට හිත නිවානින්ද ඒක ප්‍රායෝගික වෙලා තියෙනවා. වෙනස් වී රූපේ පෙරලීමෙන් වෙනස් වීමෙන් ඔහුට දුක් දෝමනසි උපායසෙන් නූපදී. වේදනා සංඥා සංකාර විඥාන ආත්මේ උදති. වේදනා සංඥා සංකාර විඥානේ මම මාගේ වේදනා සංඥා සංකාර විඥානේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන නොමැඩෙන සුළුව වසයි. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන නොවැළඳ ගන්නා ඔහුගේ වේදනා සංඥා සංකාර විඥාන ජරා මරණයෙන් පෙරළේ. වෙනස් වී වේදනා සංඥා සංකාර විඥානේ පෙරලීමෙන් විලස් වීමෙන් ඔහුට දුක්ඛ දෝමනස්ස උපායාස නූපදී. ගෘහපතිය මෙසේ ලිඩ ශරීරයත් ලිඩ නැති සිතක් වෙයි. සරියුත් තෙරුණෝ මේකම සාමාන්‍ය මේක තමයි වටිනා සූත්‍රයක්. ඊළඟට මේක අපි අන්තිම එක පස්සේ අපි මෙතන නවත්තන්න වෙයි. 22 වෙනි පිටුව හල්දකාණී සූත්‍රය. මේක පින්තුලව මේකට කල්පනා කරන එකට ධර්මයේ කල්පනා කරන එකට පොඩ්ඩක් දාන්න. හල්දකාණි සූත්‍රය. එක් කලෙක ආයුෂ්මත් මහා කච්චනා තෙරුන් වහන්සේ අවන්ති ජනපදයේ කුරුගර නුවර ළඟ පපාත පර්වතයේ වසති. එකල හල්දකාණි ගෘහපතිය මහා කච්චනා තෙරුන් වෙත පැමිණ වැඳ ස්වාමිනී භාගතුන් වහන්සේ අෂ්ටක වර්ගයේ මාගන්ධ්‍ය ප්‍රශ්නයේදී නිවාසයේ අතහැර නිවාසයේ නොහැසිරෙන ගම්හා නොවසන කාමයන්ගෙන් මිදුණු සසර පෙරට නොකළ භික්ෂුව කොහොම නම් ජනතාව සමග විරුද්ධ කතා නොකරන්නේ කියා වදාළසේක. ස්වාමිනි භාගතුන් වහන්සේ කොටින් වදාළ මේ කියමනේ අර්ථ විස්තර වශයෙන් දතියුත්තේ කෙසේදැයි සැලකළේ. ගෘහපතිය රූපස්කන්ධයේ විඥාන නිවාසයයි. රූපස්කන්ධයේ බැඳුණු විඥානය නිවාසය හැසින්නයි කියන ලැබේ. ගෘහපතිය වේදනාස්කන්ධයේ විඥාන නිවාසයයි. වේදනාස්කන්ධයේ බැඳුණු විඥානේ නිවාසයේ හැසින්නයි කියන ලැබේ. ඊගොතින් මේවා කෙටි කරලා තිනේ මේවා දාන්න ඕනේ. මේ කමඨාණක් වෙන නම් මේවා තමන්ගේ හිතෙන් පේන නම් මේ තණ්හාවයි මේ විශේෂම විඥානේ රූප වේදනා සංඥා සංකාර වලට මේම සම්බන්ධ වෙලයි තියෙන්නේ කියන එක මේ එකකට දාන්න වෙනවා. මේක කෙටි කරන එක එච්චර හොඳ නැහැ. වේදනාස්කන්ධයට පස්සේ එන්නේ සංඥාස්කන්ධය. එතකොට ගෘහපතිය සංඥාස්කන්ධය විඥානේ නිවාසයේ සංඥාස්කන්ධයේ බැඳෙන විඥානීය නිවාසයේ හැසිරෙනායි කියන ලැබේ. සංස්කාරස්කන්ධයේ විඥාන නිවාසයේ සංස්කාරස්කන්ධයේ විඥානීය නිවාසයේ එතන සංඥා සංකාර බැඳුණු සංස්කාරස්කන්ධයේ බැඳෙන විඥානීය නිවාසයේ හැසිරෙනායි කියන ලැබේ. ගෘහපතිය මෙසේ නිවාසයේ හැසිරෙනා නම් වෙයි. ගෘහපති නිවාසයේ නොහැසිරෙන්නේ කෙසේද? ගෘහපතිය රූපස්කන්ධයේ යම් රාගයක් යම් ඡන්දයක් යම් සතුටක් යම් තණ්හාවක් යම් උපයක් යම් උපාදානයක් අකුසල සිතට ස්ථාන වූ අනුසය ධර්මයක් වෙයිද ඒවා තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදී. මුලින් උපුටා දමන ලදී. කලිටි කැපූ තල්ගස් මෙන් කරන ලදී. නැවත හට නොගන්නා ලෙස කරන ලදී. වේදනා සංඥා සංකාර ස්කන්ධයේ යම් ඡන්දයක් අනුසයක් වෙයිද ඒවා නැවත හට නොගන්නා ලෙස කරන ලදී. එබැවින් තථාගතයන් වහන්සේ අනෝකසාරී නම් වෙති. ගෘහපති අනෝකසාරී නම් වන්නේ මෙහෙමයි. පින්වතුල සාමාන්‍යයෙන් දකින්න ඕනේ රූප වේදනා සංඥා සංකාර මෙහෙම තියෙනවා නම් මේ විඥානේ මේකට මෙහෙම ෆෝකස් එකක් ගන්න මේ සතර දහත් මේ ස්කන්ධයම ගන්නවා. එතන මේක ගම් එකක් වගේ මම තේරුම් කරනවා ගොඩක් තැන්වල. ගම් එකක් වගේ තමයි තණ්හාව. මේ කලු මේ ගම් එක නැති කරනවා චුටි චුටි. බලන්න මේක එතන විඥානයේ පැවැත්ම නැති වෙනවා.
ඒවා විශාල දෙයක් පින්වතුනි. මොකද මේ මැරිලා ඉපදෙනවා කියන්නේ මොකද ආයේ විඥානයක් පහළ වෙන්නේ. ඒතර විඥානේ මෙකැනිසම් එක හොඳට බුදුන් වහන්සේ තේරුම් ගන්න තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එක හේතු නැති කරනවා. ඉතින් අපි දැන් අමතක කරමුකෝ, දැන් බය වෙන්නේ බැලලා පස්සේ ආයේ ආයේ උපදින එකක් ගැන. මේ භවයේදී වුණත් අපි දැන් ඒව අඩු කරනකොට අපිට මේ දුක නැති වෙන්න පටන් ගන්නවා. දැනෙන්නේ නැතුව ඉන්න පටන් ගන්න. මේ නිවන කියන එක නිවනට ලං වෙනකොට එන සිසිල. තමන්ට මේ භවයේදීම සනීපෙන් පෞද්ගල ජීවිතයක් ඉන්නවනම් පෞලේ ඉන්න ගම සනීපෙන් ඉන්න පුරුදු වෙනවා. හැම අවස්ථාවකදීම තමන්ට නිවිච්ච සිතකින් ඉන්න පුළුවන්. තමන්ට ඒක නිවිච්ච සිත තමන්ගේ වාසය කරගන්න පුරුදු වෙනවා. ඉතින් එහෙම නැතුව අනිත් පැත්තට යන්න යන්න මිනිස්සු ඇත්තටම දුකක ඉඳ පටන් ගන්නවා. දුක මේ එක යුනිවර්සල් ලෝ එකක්. තණ්හා වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි වෙනවා ලෝකෙ පිණිස. තණ්හා වැඩි වෙන තරමට දුක අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් තණ්හාව අවුස්ස අවුස්ස ගිය තරමට හිතන්න අමාරුයි. මරණ බියත් වැඩි වෙනවා. ඉතින් තෙරුවන් සරණයි. මම හිතනවා මම ඊට වඩා මේවා කරන්නේ. එකම දෙයක් මට මතක් කරන්න ඕනේ, අර මං තේරුම් කරපු එක චුට්ටක් මතක් කරගන්න ආයි. ඒ කියන්නේ දැන් අර වගේ කර්ම රැස් කරාම අන්තිම මොහොතේ තාත්තා මතක් වෙයි, ළමයෙක් මතක් වෙයි, මොනවාරි වෙච්ච දෙයක් මතක් වෙයි. එතකොට ඒක අරමුණක් වෙනවා. අන්තිම මොහොතේදී අන්තිම හුස්ම යනවා. ඒක අහලා තියෙනව නේද? අන්තිම හුස්මක් යනවා. එතකොට අර හිත යන හින්දා හේතු හැදෙන හින්දා විඥානේ පහළ වෙනවා. කවුරුත් එහෙම මැරෙනකොට අන්තිම හුස්මට හිත තියන්න ලැබෙන්නේ නැහැ. එතකොට අනාගාමී උතුමෙකුට උනත් සෑහෙන ආශාව නැති වුණාට, මම කෙටියෙන් කියන්නේ වේගෙන්, ආශාව නැති වුණාට කාම ලෝකෙට තාම ධානවට සාන්ත සුවේට ආශාව තියෙනවා. ඒ කර්මුණක් වෙනවා විඥානේ පහළ වෙන. දැන් මෙතන මේ අනාගාමී උතුමෙක් ගැන තේරුම් එයාට කොහමද උන්වහන්සේට වෙන්නේ කොහමද කියලා තේරුම් ගන්න නෙමෙයි මේ ජර්මන් හාඳුළු එහෙම තේරුම් කළ දුන්නේ අපිට. මේ විඥානේ පටිච්ච සම්පන්න භාවයේ තේරුම් ගන්න. මේ සරලයි ගැඹුරුයි. ඒ කියන්නේ හේතු ටික තියෙනකොට පහළ වෙනවා. එතකොට කර්ම නැති රහතන් වහන්සේ, තණ්හා කරන්නේ නැති රහතන් වහන්සේට අරමුණක් වෙන්නේත් නැහැ, හිත යන ස්වභාවිකුත් නැහැ. අන්තිම හුස්ම යනකොට හිතන්නේ මේ ස්කන්ධයන් වලට කිසිම දෙයකට මේ පොත කියවන එකත් එක්ක ගලපන්න ඕනේ. තමන් හිතේ මැවිලා පේන්න ඕනේ අර තණ්හාව නැත්තරම නැති කරොත් අර අරමුණක් යන විදියට වෙන්නේ නැහැ. එතන විඥානයක් පහළ වෙන්න බෑ. එතන එහෙම තියෙනකොට පින්වතුනි අර අන්තිම හුස්මට එහෙම හිතේ ඕනේ විදිහට ඒකටත් ඇලිලා නැහැ තියානින්න පුළුවන්. තියාගෙන ඉන්නකොට තමන්ම හිතාගන්න තමන්ට ඒක වුණා කියලා. අන්තිම හුස්මට තියාගෙන ඉන්නකොට මොකද්ද? අරමුණකට හිත ගිය නැත්නම් විඥානයක් පහළ වෙන්නේ. එතන විඥානෙ නිරුද්ධ වෙනවා. මට මේක තේරුම් කළ ගුරු දේවන් වහන්සේ ගැඹුරුයි කියලා කියනවා. මේක තේරුම් කරනකොට මම හරි ආශාවෙන් අහගෙන ඉන්න කොටසක්. ඒක මට එහෙම ආශාවෙන් පොඩ්ඩ තේරලා තමයි තම් දේවල් උදව් වුණා මේවා බලනකොට. මම පින්වතුලටත් ඒකයි මේවා කියවන එකේ අර ඒ විදිහට පොඩ්ඩක් හරි දහම තව ටිකක් හිත සැහැල් වෙලා සනීප වෙනකොට පොඩ්ඩට හරි තේරෙන දේවල් තමයි ලොකු දෙයක් වෙනවා ජීවිතේ. ඒක වැඩි හිතන් තේරුම් ගන්න යන්නත් එපා වැඩි. ඔහේ කොහෙන් හරි වෙන විදියක් වෙන්න පුළුවන්, වෙන පදයක් වෙන්න පුළුවන්, පොඩි දෙයක්. පොඩි ගැඹුරුයි මේ දහම. ඉතින් තෙරුවන් සරණයි. අද දවස ගැන සතුටු වෙන්න මෙහෙම හිටියා. කට්ටියට මහන්සි ගතියකුත් තියෙන්න පුළුවන්. හැබැයි දකින්න දැනට මේ පැය ගානේදීම සෑහෙන පිංගුතුන ගෞරවය එක වෙනස් වෙලා තියෙනවා. ඒක ලොකු දෙයක්. ඒකින් ද ඉස්සරහටත් හිට දවසේ ඇවිල්ල බලන්න සතපුන් නැත්තම් හොඳට සතපෙන්න රිලැක්ස් කරන්න එන්න. ඊට පස්සේ මේක මේ බුද්ධ වචනේ මේක හෙට දවල් වෙනකොට ඉවර කරන්න. දවලින් පස්සේ මේක පටන් ගන්න මේ කන්ද වර්ගයේ අනතමග්ග සම්යුත්තේම ඒක කියවන්නේ නේද කට්ටිය? ඒ කියන්නේ මේ කොච්චර අමාවද මේ මනුෂ්‍ය භාවයක් ලැබෙන්නේ කියන භාගතුමාට තේරුම් කරන්නේ. අන්න ඒ කෝණයෙන් බලන්න ඕනේ මේ තියෙන ව්‍යසනවත් නෙමෙයි. Tamanට කොච්චර අමාරුද මෙහෙම දැන් අපි මරණ මැරිච්ච කට්ටිය දකිනවා. අපි ඒ ගවේෂණත් කරනවා මගේ යන ගමනත් එක්ක. යනතම් බැලුවම හිතනවා මේ හිටපු කාලෙදි කොච්චර වටිනා කාලයක්ද? ඉතින් මේ වෙලාවේ ඒගොල්ලන්ට පණ ගන්න වෙලා දුන්නේ නැත්තම් සමහරට මේව පලහත්වත් වෙන්නේ නැති කාලයක් එන්න පුළුවන් බබේ. මේ මිනිස්සු පොඩි ප්‍රමාණයක් පින්වතුනි. ඉතින් මේක මේ ආත්මේ හරි විශේෂයි. මේ වගේ තමන්ට වීර්යයක් කරන්නයි. ඉතින් අඩුම ගානේ නිවන් දකින ආත්මයකට මනුලෝව හරි දේවලෝකේ හරි මේ කරපු විදිහට තමයි එන්නේ. මේවා පරිශීලනය කළා මේවා ඔළුවේ තියාගන්නවා නම් ගොඩක් අරවා මේවා ගෙවල් දොරවල ළමයි දෙමව්පියෝ ඥාති වටපිටාවේ රටේ වෙන දේවල් ඒව කල්පනා වෙන්නේ නැතුව බුදුහාඳුරෝ යහමින් කල්පනා වෙනවා නම් ඒක එක වෙන්න ඕනේ පොඩ පොඩ. බුදුහාඳුර කියපු වචනයක්, බුදුහාඳුරෝන්ගේ දර්ශනය ඉතින් මැවිලා හරි බලන්නේ කල්පනා කරන එක. මේ ටික පොඩ පොඩ වැඩි වෙන්න ඕනේ. අරව වැඩි රෙජිස්ටර් වෙන්න දෙන්න අරකයි පොඩ පොඩ. එතකොට ආයි බේසී මම නැස්ති මරණය කියන එකට මුණ පාන්න. ඉතරුවන් සරණයි. උනාරි අහන්න පාට රිදයක් තියෙනවද? පළින් දහසෙ නැති වෙන්න පුළුවන්. තමන්ගේ දැන් තියෙන gedara tattwal මොනවත් හිතන්න එපා. දැන් තියෙන ප්‍රශ්න දුක් මේ ආපු එකම එකක් ලොකුම තමන්ට කරන්න පුළුවන් ලොකුම යාගයේ හෝමයේ පූජාව මේ දැන් කරනවා. කෙල්ලක් තියෙනවා අද දවසක්ම. බෝධි පූජාවටත් එහා හැම දෙයකටත් එහා තමයි මේ විදිහට ඇවිල්ලා කරන එක. ඉතින් මොන හරි අපහසුකමක් තිබොත් පිළිට්ටිය සජ්ජාන කර. එහෙම නැත්නම් දැන් මෙතන උනත් හිතනනම් බෝධි ගාවට ගිහිලා පොඩ්ඩක් එහෙම මේවා කරලා තමන්ට තේරෙන්නේ නැති අමුතු ටික මොන හරි හිතේ තියෙනවා නම් ඒක කරගන්න. පූජාවක් වගේ පොඩි වෙලාවක් මේ අඩිය කරලා කාටවත් නැහැ නේද මොනවත් නේ. දැන් මම රහත් වුණාද කට්ටිය දන්නේ? තව ප්‍රශ්න ඉන්න දවස් ටිකක් තියෙනවානේ. හොඳයි. තෙරුවන් සරණයි. සියලු දෙනාටම ධෛර්ය ශක්තිය අඩුවක් නැතුව ලැබෙන්න. මම දන්නවා කට්ටියක් තනින් තන මේක අනිවාර්යයෙන් ඉස්සරහට තව තව ශක්තිය බලයෙන් මේ මිනිස්යන්ට විමුක්තිය කරා ගමන් කරන්න ඒකට උනන්දුවක් තියෙන හැමෝට මේ උතුම් ධෛර්යය අඩුවක් නැතුව ලැබෙන්න ඕනි සහකාරී. ඒක හැම කෙනෙකුටම අවස්ථාවක්. කාටවත් දුක්ඛිතව පීඩා සහතව සාගතව ඉන්න නොවෙන්න ඕනේ මනුෂ්‍ය ලෝකයට. මනුෂ්‍ය ලෝකෙන් එහා සතුන්ට අමනුෂ්‍යන්ට දේවතාන් වහන්සේටත් බ්‍රහ්ම ගුරුන්ට සම්බුදුන් වහන්සේගේ ඒ බුදු මහන්සේගේ බුද්ධත්වයේ තියෙන අරමුණ මේ බුද්ධ ශාස්ත්‍රය තුළින් මනුෂ්‍යයන්ට හිතේ නිවීම සැලසීම ඇති වෙන්න ඕනේ. මේ උතුම් මේ පැය ගානක් දවස් කියන්නේ වරුවක් වගේ හරි කරගත්ත කුසලය ඉහළ කුසලය තමගේ දෙමාපියන්ට අනිවාර්යෙන් දෙමාපියන්ට ඥාතින්ට ඉෂ්ටකාමී දේවතාන් වහන්සේලාට ඥාති නොවිච්ච කෙනෙක් නැතිඳ සත්ව ලෝකයේ අවිච්ඡද දේව බ්‍රහ්ම ලෝක දක්වා ඒ හැම දිනාටම අනුමෝදන් වෙත්ව සතර වරම් දෙවියන්ට චක්‍ර දෙවියන්ට සාම්පති බ්‍රහ්ම දිව්‍ය රාජන් වහන්සේට ඉසිවරු මුනිවරු සිද්ධලට ගන්ධරුන්ට බහිරුන්ට නාගනාදුන්ට දිව්‍ය සේනාධිපතිවරුන්ට දිව්‍ය රාජවරුන්ට බ්‍රහ්ම රාජවරුන්ට තිස්තුන් කෝටිය කල්පේශාක්‍ය මහේශාක්‍ය සම්ම දෘෂ්ටික දෙවතාන් වහන්සේට ඉසරහට මේ විමුක්තිය කරා ගමන් කරන්න මේ හැමෝට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙනවා. ඇවිදින චෛත්‍යවල වගේ මේ දහම ක්‍රියාත්මක කරලා මහාන නොවුනත් මහාන වෙලා වෙන්න ඕන කාර්යය එක දවසක් හරි දවසින් දවස් පහක් Tamante දහම් මහාන රසය විඳින ලැබෙන්නේ නැත්ද කියලා. මහානනි කාරීර රසයක් වෙනවනම් පුදුම. ඒකට තමයි මේ අරමුණ තියෙන්නේ. ඒ Tamante මේ කාල සීමාවෙදී මේ ගොඩක් කට්ටිය හිටියට මතක තියාගන්න බලන්න මේක කැලේ මා හුදකලාවේ වාසය කරනවා කියන එක ගන්න. හාඳුරු එහෙමයි මේවා කටයුතු කරේ ගොඩක් කාලයක්. තාමත් ඒක කරනවා මේ මේ වැඩත් එක්ක. මොකද මට ඒකෙන් තමයි පණ ගන්නකල මගේ ඊළඟට ගන්න ඕන තවත් ප්‍රතිඵලයකට මහත් ඒ කටයුතු කරන ගමන් තමයි මේ යුතුයකම ඉෂ්ට කරගෙන යන්නේ. ඉතින් පිනතුලට ඒක ප්‍රොජෙනිට ගන්න ලැබෙන්න උදකලා තනි ගතියෙන් ගෙදරට ගියත් ඒක හිතා ගන්න මම කැලේ ඉඳගෙන යන ගමනක් නේද. එහෙ ගිහිල්ලා කාත්තිකත් යාගෙනට කොඩ මෛත්‍රිය ඇති කළා ඒ වටපිට අවින්න කවුරු හෝ වේවි එයට සම්සිල්ලක් සූපත් වීමක් වෙන්න කියලා මට හිතෙනවා. අද දැක්කොත් වෙනස දකි. අද මේ පළවෙනි දවසෙන් පින්වතුන්ගේ පොඩි වෙනසක් තියෙනවා. ඒක හොඳයි කවන්නේ. ඒක ඉතින් කොමයින් කරලානේ තියෙන්නේ. බණ කියන්න ඕනේ නැහැ පින්වතුන්. මේ දර්ශනයම ඇති තමන්ගේ අවුර එක මෙයා එක වෙනසක් ඇති කරන අනිත් මනුෂ්‍යයන් මේවා පාවිච්චි කරලා හිත පිච්චි පිච්චි අරවා මේවා කට්ටියට බැන බැන එක්ක ඇලිලා ඔහොම ඉන්නේවත් එක ඇඟෙත් තියෙන අවුර එක ඒක විදිහට බලපාන. ඉතින් මේ තුන් පින් බලය කුසල් බලය ලංකාවේ මිනිස්සු විතරක් නෙමෙයි ලෝකේ පුරාම ඉන්න මිනිස්යන්ට දහම මග යන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න ඕනි මේ කාලේ. ඒ ඔක්කොම ලගේ හිත තුළ දුක තියෙනවා. පංච උපාදාන ස්කන්ධ තණ්හාවත් එක්ක ඒගොල්ලන්ගේ වැඩ කරනවා. සමහරට දහමක් නැති හින්දා ඒගොල්ලන් අපිට වඩා දුක් විඳිනවා. ඒ සංස්කෘතියක් නැති හින්දා. ඒක කාටවත් කියාගන්න බෑ. දුක එළියට ගන්නත් බෑ. හිර වෙලා. මේ නිකන් ඉහට එළියට ගන්නත් බෑ. ඇතුලේ තියාගන්නත් බෑ. එහෙම මහා දුකක ඉන්න පිස්සෙ ඉන්නවා අපි. මම ඒව ගැන සිහිපත් කරනවා මට අර තව ධෛර්ය ගන්නයි මෛත්‍රිය ඇති කරගන්නයි.
ඒ බුදු කෙනෙක්ගේ මිෂන් එකක්නේ. කොහෙද කොහෙද මිනිසුන්ට අඩු ගානේ ළඟට යන්න බැරුණත් අදිෂ්ඨානින්වත් කුසල ශක්තියෙන් හරි මේ කට්ටියට යම් සුවයක් සැනසිල්ලක් මොකද සිසිල් උණගක් හමනවා වගේ සිසිල් ආශිර්වාදයක් හරි හැමලා ඒගොල්ලන්ට නිවීමක් සුවපත් වීමක් වෙන්න ඕන. ඒක අපේ යුතුකමක් මේ මාර්ගය යන කෙනෙක් හැටියට. අපේ තාසාව නැති කරගෙන ප්‍රඥාව අවදි කරගෙන ඒ අතර අනිත් අයට අනුමෝදන් කරන එක අපේ යුතුකම. ඉතින් ලංකා දෙරණේ තවත් අපහසුකමකට ලංකා මිනිස්සුපත් නොවෙන්න ඉස්සරහට මේ කුසල් ශක්තිය බෝලයක් වගේ බලවන්ත වෙලා ශක්තිමත් වෙලා අනිත් පැත්ත හරවන්න පුළුවන් පින්න. විපතක් වෙලාවේදී මේ වගේ කුසල් අවදි කළා මේවා කළා මිනිසුන්ගේ මේක වුණොත් ඒ කුසලය ඉස්සරහට අවශ්‍ය කරන අනිත් හැම පැත්තක්ම අපි ජීවිතු අතර නැතත් ඉස්සරහට ඒක බෝලයක් අනිත් පැත්ත හරවන්න වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒක වෙන්න ඕනේ. ඒක වෙන්න බැරි කමක් නැහැ. මේකට මේ විදියට ප්‍රතිපදාව අවදි කරන කාලයක් කටයුත්ත කියදෙන විදියක් වුණාම අනිවාර්යයෙන් ඒකට අඩියක් තියලා ඉවරයි. නැත්තම් තව මත් වෙලා ඔක අමතක කරලා යන ගමනක් නෙවි. තමන්ගේ ජීවිතය වෙනස් කරන මිනිස්සු සමූහයක් වෙනස් වෙලා යනකොට ඒ පින් කන්දරාව කුසල කන්දරාව ගලන්න පටන් ගන්නවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම අනුමෝදන් වෙන්න සියලු දෙනාට දුක්ඛිතව ඉන්න චිත්ත පීඩාවෙන් ඉන්න හැමෝටම සුවපත් වීමක් සැනසීමක් ඇති වෙන්න. ඉක්මනටම සුවපත් වෙලා සුවයෙන් වාසය කරන්න. පාතු සබ්බ මංගලම් වක්කන්තු සබ්බ දේවතා සබ්බුතාන් භාවෙන් ධම්මාන් භාවෙන් සංඝාන් භාවෙන් සදාසුත් පවතී. මතක තියාගන්න පින්තුන්දා මේ කතා බහලම් කරන්න එපා. ගෙදර ගියාමත් ඒ ඉන්න කට්ටියට වචනෙන් දෙකෙන් මේවා කරන්න පුළුවන් නම් හොඳයි. ඒගොල්ලන් දන්නවනේ ඒගොල්ලන්ට කියලා එන්න ඇතිනේ කතා බහක් කරන්න බෑ මේ සැතපෙන් දෙන්නේ කියලා. සමාහසලට වීරු කරන්නත් බලයි. මොකද ඒක හොඳ පුහුණුවක් මේක. තමන් කොහොමද ඉන්නේ කොයි විදිහටද කියලා. මොකද ඒ කට්ටිය තා සමා කට්ටිය හැමෝම නෙමේ නිදි තිත්තයි කියලා දැනගන්න කැමති. මොකද දැන් මේ කවුරුත් කැමති මේ සුවයකට එන්න. ඉතින් ඒකට එලෙන් දෙපා වෙනම ගෙදරකට යනවා කියලා හිතන්න. අඩු ගන්න දැන් ඒක පුහුණු කරන්න. මේ භවෙදි මට හම්බෙච්ච කට්ටියක් කොයි වෙලේ කෝච්චියෙන් බහින්ද වේද දන්නේ නැහැ. අන්න එහෙම සීපත් කරා. දැම්මවත් මේ ඇලීම නැති කරගන්න ආයි භූත ප්‍රේත ලෝකයකට යන්නේ නැති ආත්මයකට නෑ. යන්නේ නැති තත්ත්වයක් එන විදිය දැම්මම පුහුණු වෙන එකක් තියෙනවා. ඒ යුතුකම ඉෂ්ට කරන්නේ මේ මේගොල්ලන් දිහා ලෞකිකව මේවා කළා දෙනනේ විදිය නෙමෙයි. ඒගොල්ලන් ආශාවල අවශ්‍යල නෙමෙයි. ඒ ආශාව සංසිඳවල ඒගොල්ලන් ඉන්න ආකාරයට තේරුම් අරගෙන ඒගොල්ලන් මෙහෙම වෙන්න ඕනේ අරමු වෙන්න ඕනේ කියලා ලොකු බැඳින් තියාගන්න නැතුව අන්න ඒක තමන් ලොකු බණක් වෙනවා. සංසාර පරිපින මත වෙන මේ උතුම් තපෝ භූමිය වගේ වෙච්ච අඩවිය මේ සියලු දෙනාට මේ මගේ යන්න ධෛර්ය ශක්තිය සසර පෙරපින මත වෙන කාලෙ තහම් තිබේ. රැකවරණේ ශක්තිය ධෛර්යය අඩුවක් නැතුව ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ලැබෙනවා මම කියනකොට ලැබෙන එකක් නන් නෙමෙයි. මෙහෙම නැතුව හාමුදුරන්ට මේ හැම එක දෙයක්වත් කරන්න වෙන්නේ එයාට හැමෝටම ආරක්ෂාව මානසික සුවයෙන් ශක්තියෙන් ධෛර්යයෙන් රැකවරණේ අනිවාර්යයෙන් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන උත්තම පිරිසගේ නිරන්තරයෙන් එයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. අතින් මේ අපිටිප මොකද දැන් ඒක හිතුවට දන්නේ නැද්ද හාමුදුරන්ගේ ඇම්බිෂස් වැඩි මුළු පෘථිවියම මේවා කරන්න හාමුදුරන් නම් මේ සම්බන්ධ හැම වෙලෙම මදි. ඒක ඇත්ත කියන්නේ ඉතින් හැබැයි ඒක වෙලාවක් තියෙනවා හැම දෙයකටම. මං කියලා තියෙනවානේ මගේ හිතේ හැටියට කට්ටියකට නිවන් යවන්න නැතුව මං නම් නිවනට යන්නේ නැහැ. මගේ හිතේ හැටියට දේසි නෑ මට බයයි මේම කියනකොට. මේ ඒ අභියෝගයේ සෑහෙන අභියෝගයක්. මේක සෙල්ලම් නෙමෙයි පින්වතුනි. නැති කළම දාන එකකට තියෙනවා මේ පැත්ත. හැබැයි හොඳ චේතනාවෙන් ඉවසීමෙන් කරුණා මෛත්‍රියෙන් තමන් ඒකට මොහොම අඩිය තිය තියන්න ඕනේ.
ඒක තමන් අනිත්‍යයට අනිවාර්යයෙන්ම ලැබෙන පුළුවන් උපරිම විදියට ලැබෙන එකක් ඇති වෙන සර්වාංගෙම පූජා වෙලා පීඨ වෙලා ඒ සියලු දෙනාටම සතුන්ටත් අමනුෂ්‍යයන්ටත් ධර්මය හැවුම් නැතත් ඒගොල්ලන්ටත් ගොඩ වෙන්න යම් කිරණයක් හරි ඒ විඥාණයට උඩට ඉහළට අදින දෙයක් වෙලා යන්න ඕනේ පිණිස. ඒක ඇවිදින චෛත්‍යයක් වෙන්න දැන්ුණ තමන් හිත නිවාගෙන මේ අඩියක් තියෙන හැම තැනම මේ පෘථිවිය. ඒක තමන් බලයක් ශක්තියක් වෙනවා. හැමෝටම සූපත් වෙන ගොඩ කර්ම අහෝසි කරනවා. තමන්ගේ දර්ශනය තමන්ගේ පැවැත්මද ඒක සබහා ධර්මයේ අනිත් පැත්තට අයින් කරන මාර්ගයක්. බුදුහාඳුගේ විද්‍යමාන කරන අවස්ථාව. ඒක අනිවාර්යෙන්ම මේ ඔක්කොම සතුන්ට ලෝකේ පුරාම ඉන්න මිනිස්සුන්ට ධෛර්ය සතුන්. වහන්සේ තුන් කර්තව්‍ය ඉෂ්ට කරන කාර්යය. පොසත් කරපින්. ශ්‍රිතනාටම දැකින කරලි. සූපත්ත්ව දුකින් මිදෙත්ව නිවන් සූපත්ත්ව
නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරමි.